namo tassa bhagavato arahato sammāsambuddhassa namo tassa bhagavato arahato sammāsambuddhassa namo tassa bhagavato arahato sammāsambuddhassa nāyam bhikkhave kāyo tumhākaṃ nāpi anyetaṃ පුරාණ නිදන් දික්කවේ සම්මං අපිතං චේතිතං වේදිතං දත්තං මෙතුනි දුක ජනන මෙතුනි තුන හල තියෙනව නෙමෙයි හල තියෙන දෙරණක තමයි තියෙන්නේ මාගේ අහම් කරුණු ටිකක් කියලා දෙන්නම් හැබැයි මේ කරුණු ටික ගොඩාක් ගැඹුරු. හැබැයි හොඳට හිතන්න ඕනේ නෝනේ මෙනෙහි කරන්න. එතකොට තමයි මේ කාරණාව තමන්ට තේරෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නායම් භික්ඛවේ කායෝ තුම්හාකං නාපි අඤ්ඤේසං පුරාණ මිදම් භික්ඛවේ කම්මං අභිසංචේතිතං වේදිතං දක්ඛත්. මහණෙනි මේ කය නුඹලගේ නෙවෙයි. නායම් දික්කේ කයෝ තුම්හාක මහණෙනි මේ කය නුඹලගේ නෙවෙයි. නාපි අඤ්ඤේස වෙන කෙනෙකුගෙත් නෙවෙයි. අනුන්ගෙත් නෙවෙයි. පුරාණ මිදම් භික්ඛවේ කම්ම මහණෙනි පුරාණ කර්මෙන් හටගත්. අභිසංචේතිත. ඒ පුරාණ කර්මෙන් හටගත් මේ කය නිතරම චේතනාවෙන් පිළියෙල වෙනවා. වේදනාවට වස්තුවක් උට දකින්න. ඔන්න සම්මා දිට්ඨි. ඒ කියන්නේ මේ කයේ තදෑම ස්වභාවයේ ඔගලන්ට තමන් අද මම කියලා පෙනෙන මේ ශරීරයේ නැත්නම් මේ අනිත් සිද්ධිය කියලා පෙනෙන ශරීරයන් තියෙනවනේ. මේ තමන්ගේ තියෙන මේ කය ඔගලන්ට පෙනෙනවා නම් මේ කය මගේත් නෙමෙයි. මේ කය අනුන්ගේත් නෙමෙයි. පුරාණ කර්මප්‍රත්‍යයෙන් හටගත්ත නිතරම චේතනාවෙන් පිළිලෙගෙන සැප දුක් විඳින්න තියෙන ශේෂ්ත්‍රයක් වස්තුවක් කොට දකින්න. ඔන්න ඔය ටික දකින්න පුළුවන් නම් සම්මාදී. ඒක කොහොමද අපි මේ කය මම නෙමෙයි, අව කෙනෙකුගේත් නෙමෙයි, පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් හටගත්තේ කියලා දකින්න. දැන් ඕක දැනගත්නවා වගේම අපි දකින්න ඕනේ නේ. අතීත හේතු පංච ඉදානි ඵලපංචකං ඉදානි හේතු පංච ආයතින් ඵලපංචකං. එතකොට අතීත හේතු පහක් නිසා වර්තමාන ඵල පහක් හැදෙනවා. වර්තමාන හේතු පහක් නිසා අනාගත ඵල පහක් ලැබෙනවා. මේ පටිච්ච සම්පාදයේ නැත්නම් ලෝකි කියලා කියන්නේ හේතුඵල ධර්ම. දැන් ගහක් නිසා බීජයක් නිසා ගහක් හැදුනොත් ගහ නිසා ආපහු බීජයක් හැදෙනවා නම් ඒ බීජ නිසා ආපහු ගහක් හැදෙනවා. අපි කියමු කොස් ඇටයක් ගන්නකෝ. කොස් ඇටේ උන්න හේතු බීජ. ඊට පස්සේ කොස් ගහ ඵලෙ, කොස් ගෙඩි ඵලෙ. ඊට පස්සේ ඒ කොස් ගහ උදව් කරගෙන හැදෙන කොස් ගෙඩි ඇතුළේ තියෙන කොස් ඇට ගත්තාම ආයෙත් බීජ නැත්නම් ආයෙත් හේතු. ඊට පස්සේ ඒ කොස් ඇට නිසා අපෝ කොස් ගහ කොස් ගෙඩි හැදෙන එක කිසිම විලාවක කොස් ගහේ කොස් ගෙඩියේ ඇට ඇරෙන්න කොස් ගහේ හෝ කොස් ගෙඩියේ හෝ නැවත තලයක් ඵලයේ තලකිරීමේ හැකියාව ඒක දෝෂයක් නෑ. නැවත ඒ પરම්පරාව ගෙනියන්න පුළුවන්කමක් හැම වෙලාවෙම කොස් ඇටයකින් හැදුණු කොස් ගහ කොස් ගෙඩි උදව් කරගෙන හැදෙන කොස් ඇටේ තමයි ආපහු කොස් ගහ කොස් ගෙඩි හැදෙන්නේ. මේකේ මේ හේතුඵල ධර්ම දිගටම තිබුණාම කොස් කියලා දෙයක් ලෝකේ තියෙනවා. යම් වෙලාවකදී කොස් ඇටයකට ඵලයක් කොස් ගහක් හැදුනොත් ওই ගහේ ගෙඩි හැදුනක් කමක් නැහැ. අපි පොළොත් කාලේ, ගැත කාලේ, කොස් කාලේ, වරක් කාලේ ඒ ඔක්කොම අනුභව කරනවා. අනුභව කිරීමත් දෝෂයක් නෑ. ඇතුනොත් ඇතත් බීජ වෙන්න තියන්නේ නැතුව අනුභව කළොත්. එතකොට ගහ තියෙද්දිම මතු ඇට හැදෙන්න තියෙන හේතුව නතර කරලා. පුරාණ ඇටයකට හැදුණු කොස් ගහත් ආයුෂ ඉවර වෙනකොට ඉවර වෙනවා. මතු ගෙඩි හැදෙන්න තියෙන හේතු ටික කලම නැති කරලා. ඒකයි කිරා කීනම් පුරාණ නවන් නැති සම්භව. නැවත භවයක නොවැළෙන තේ කීන බීජ. ඒ කියන්නේ ක්ෂේවිච්ච කර්ම බීජ නිසා නැවත භවයකට යනවා. එතකොට මේ කොස් කියන પરම්පරාව හැමෝම ඉවර වෙනවා. නේද? ඒ වගේ අතීතේ හේතුව පංච. අතීත හේතු පහ කියලා කිව්වේ කොස් ඇටයකට උපමා කරගන්නකො. හරිද? මෝහ අවිජ්ජා ආයෝහන සංඛාරා නිකාන්ති තණ්හා උපගමන උපාදාන චේතනා භව. මෝහ ස්වභාවයෙන් යුක්ත අවිද්‍යාවත් ඇත්ත ඇති හැටි නොපෙන්වන ස්වභාවයෙන් යුක්ත අවිද්‍යාවත් කර්ම රැස් කරන එකතු කරන ස්වභාවයෙන් යුක්ත රැස් කරන එකතු කරන ස්වභාවයෙන් යුක්ත කර්මයක් ඒ වගේම සතුටු වෙන ස්වභාවයෙන් යුක්ත තණ්හාවත් මගේ කියලා දැඩිව ගන්න ළඟට ගන්න ස්වභාවයෙන් යුක්ත උපාදානයත් චේතන ඒ ටික නිසා චේතනා බහූ ඒ කියන්නේ බාහිර තියනවා කියන භවය නැත්නම් චේතනාව. චේතනාව කියන්නේ සිටුවි. චේතනා භව කියලා කිව්වේ අපිට දැන් අද දවසේදී අම්මා තාත්තා ගෙවල් දොරවල් බාහිර වටපිටාව ඇති බවට තේරෙනවා නේද? ඒ තේරෙන්නේ අපේ හිතේම තියෙන සියුම් සිටුවිලි. විතර. ඒකයි චේතනා භව. ඔන්න ඔය වගේ පෙර ජීවිතේ අපි ගාව තිබුණු ධර්මතා පහක් තිබුණා. හරිද? එතකොට ඇත්ත ඇති හැටි නොදන්නා කම නිසා නොදන්නා මූලකම කර්ම නිමිත්තක් හදාගෙන ඒකට කැමති විලා ඒක දැඩිවවත් කරන නිසා භවය කියන එක අපිට හැදෙනවා. ඔන්න ඒක තමයි කොස් ඇටේ වගේ. ඊට පස්සේ භවපච්චය ජාති වගේ අතීතේ හේතු පහ උදව් වුණ වර්තමාන ඵල පහකට. මොකද්ද? ඉද පටිසන් විඥානං ඔක්කන්ති නාම රූපං ප්‍රසාදු ආයතනං පුත්තෝ පස්ස වේදිතං වේදං පුරේ කතස්ස කම්මස ඉද පටිසන් විපස්සය. ඔන්න දැන් මේ ධර්මතා පහ නිසා ප්‍රතිසන්දි වශයෙන් විඥානයගේ පැමිණීමක් වුණා මව. හරිද? ප්‍රතිසන්දි විඥානයේ දකින්ද දැන් හැබැයි කොස් ගහකින් කොස් ඇටයක් වගේ තමයි දැන් අර හේතු පහ. මොන කොස් ඇටේ වගේ. කොස් ඇටේ බීජ පොළොවට සැලකලහම පොළොවේ සැලකලහම පොළොවේ තියෙන ඌජාසාරයත් කොස් ඇටේ තියෙන බීජ ගතිය දෙකම උදව් කරගෙන කොස් අංකුරයක් කරනවා නේද? ඒ වගේ ඒ කර්ම භවයේ නැත්නම් අර හේතු පහේ තියෙන ගතියම උරාගෙන මේ ප්‍රතිසන්දි විඥානය කියනකොට ගත යුතුයි. නැවත උප්පත්තියක් ලබා දෙන සිත විපාක සිතක් වුණාට මේ සිතේ තියෙන කර්ම ගති ටික සම්පූර්ණම ඒ කියන්නේ මේ හැදෙන ගහ කොස් ගහක්මයි හැදෙන්නේ. හොඳට මතක තබා ගන්න ඕනේ මේ බීජේ කොස් නා කොස්මයි හැදෙන්නේ. බීජේ පොල් නම් හැදෙන ගහ පොල්ම මිසක බීජේ හැදේ හැම වෙලාවෙම ගහ ගන්නවා. මේක කලයක්. ඒ වගේ මනුස්ස මට්ටමේ කර්ම ගතියක් නම් තිබුණේ ඒ මනුස්සයෙක් කියන මට්ටම නම් කාමවචර මට්ටමක් නම් මනුස්ස මට්ටමක් නම් ඒ බීජේ කර්ම බීජේ තිබුණේ ඒ හේතු පහේ ඒ ප්‍රතිසන්දි සිත හැම වෙලාවෙම ඒ වගේ සැලයක් හදන තැනකමයි බිම වැටේ. එතකොට ඔන්න ඒ ධර්මතා පහ නිසා ප්‍රතිසන්දි විඥානය මව් කුසකට දැකගත්ත හරියට අර කොස් ඇටේ පොළවේ හිටියා වගේ කියලා හිතන්නකෝ. ඊට පස්සේ විඥානයේ තියෙන කර්මජ ගතියක් විපාකිත වුණාට ඒකේ තියෙන කර්මජ ගතියක් මවගේ දෙකිනිවල හරහා එන වේදාතු හරහා එන ආහාර පාන ටික මේ ටික උදව් කරගෙන බීජංකුරය කරනවා වගේ තමයි මේ නාම රූප කියන ධර්මතාව දෙක හදන්නේ. හරිද? එතකොට පෙර අවිද්‍යා කර්ම සංහා කියන මේ කාරණා ටික ධර්මතා පහයි හේතුනේ මේ ප්‍රතිසන්දි වශයෙන් විඥානය මෙතෙන්ට පැමිණෙන්නේ. එතකොට ඒ විඥානයේ මව කුසට නැත්නම් රූපයකට බැසගත්තට පස්සේ කනබුන ආහාර පාන මෙහෙම උදව් කරගෙන හිතේ තියෙන කර්ම ගතිය උදව් කරගෙන හිතේ තියෙන නාම ධර්ම වලට අනුව රූපේ හැදෙන්න ගන්නවා. ඒකයි විඥානපච්චය නාම රූපං කියලා කිව්වේ. ඒකයි දැන් එකම කනබුන ආහාර පාන අරගෙන ස්ත්‍රී කියලා පුරුෂ කියලා ආහාර පාන වල ස්ත්‍රී ආහාර පාන පුරුෂ ආහාර පාන දෙකක් නැහැ. නමුත් එකම කාම බීම ගත්තට රූපේ වෙනස් සිද්ධියට හැදින්න බලපාන්නේ අර කර්ම විඥානයේ ගතිය. අර දිගේ ගතිය. ඊටවසි සුදු කෙනෙක්ද කළු කෙනෙක්ද උස කෙනෙක්ද ඇහැ ඇතුවද කන ඇතුවද නැතුවද හදන්න කියන ගතිය ටික ඔක්කොම තියෙන්නේ කර්ම දිගේ. එතකොට ඔය නාම රූප දෙක ටිකක් අනුක්‍රමයෙන් වැඩෙනවා කියන්නේ අර කොස් ගහ අනුක්‍රමයෙන් වැඩෙනවා කියලා කියන්නේ බීජාංකුරේ ටික ටික ලොකු වෙනවා කියන්නේ ටික ටික අතු ඉති දෙක නේද? ඒ වගේ මේ නාම රූප දෙක වර්ධනය වෙනවා කියලා කියන්නේ ඇහැ කන දිව නාසය ශරීරය කියලා මේ අතු ඉති දෙක. එතකොට ඒ ගස්වල අතු ඉති දෙදුනහම බාහිර පරාග පෝෂණය නිසා මේ ගස්වල බොහෝ කාලෙදී මල් හැදිලා ගිඩි හැදෙනවා. ඔන්න දැන් මේ ගහත් උදව් උනේ ගිඩි හදනවා කියන ticket. ගිඩි හදන්න මේක තමයි විපාක. අර ගහත් විපාකයක් තමයි. නමුත් ගහ ඕනේ උනේ ගහ හැදුවේ ගිඩි හදාගන්නයි. ඒකනේ ඇත්තටම ගහ නැතුව කෙලින්ම ගෙඩි ගන්න පුළුවන් ක්‍රමයක් නැති නිසායි ගහ හැදෙන්නේ. ඒ හින්දා පුරාණ කර්මයට ඉස්සෙල්ලාම ගහ හැදුවට ගෙඩි හැදෙන තැන දක්වාම මෙයාගේ බලපෑම තියෙනවා. ගෙඩි හැදෙන. හරිද? ඔන්න දැන් ගෙඩි හැදුනට පස්සේ දැන් මේ ගෙඩි හැදෙන තැන ගත්තාම වර්තමාන ඵල පහ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා මෙන්න මේ ප්‍රතිසන්දි විඥානයේ නිසා මේ කය හැදිලා නාම රූප ආදී භවෙන් මුක්ත වෙලා ඇහැ කන දිව නාසය ආදී ස්පර්ශ ප්‍රසාද ටික පිළිතලා ඊට පස්සේ මේ ඇහැට රූප කනට ශබ්ද ආදී අරමුණු ගැටීම නිසා විපාක සිත්තු ඔන්න වර්තමාන පළපහම්. දැන් මෙතනදී මේ විපාක නාම රූප දෙක තමයි අපි ස්පර්ශ ආයතන හය කියලා කියන්නේ. මේ ස්පර්ශ ආයතන හයේ මගේ කිසිවක් නැහැ. මම වූ කිසිවක් නැහැ. මෙතන තියෙන්නේ හේතු ටිකක් නිසා හටගත්ත ඵලයක්. ඒ ඵලයේ කිද ඒ නාම රූප දෙක ආහාර ප්‍රත්‍යයෙන් තමයි පවතින්නේ. රූපය කන බුන ආහාරය නිසා යම් වේදනාවක් සංඥාවක් කියනවනම් ස්පර්ශය නිසා යම් විඥානයක් කියන ගතුතෝත ගාන ජීවා කියන මේ විඥානයක් කියන මේ දෙක නාම රූප නිසා. ඔන්න දැන් ඒ හේතු ටිකට හටගත්ත ඵලය තමයි මේ ස්පර්ශ ආයතන හය සාතකයෙන් ගත්තාම පෙනෙනවා ඇහෙනවා කියන ටික. දැන් ඔය ආයතන හය ඇතුලේ යථාර්ථ වශයෙන් ගත්තාම සත්වයෝ නැහැ. පුද්ගලයෝ නැහැ. දේවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් නැහැ. ඔය පුරාණ කර්මයට හටගත් ආයතන ටික ඇතුලේ තියෙන්නේ රූප ටිකක් ගත්තොත් සතර මහා ධාතු සහ උපාදාය රූප ටිකක් විතරයි. සතර මහා ධාතු සහ සතර මහා ධාතු නිසා පවත්න උපාදාය රූප. ඇසිදිරිතට ආවොත් තියෙන්නේ රූප හැටියට චිත්‍ර ටික. වර්ණ සතහන විතරයි. ඇඳපු චිත්‍රයක් ඇතුලේ චිත්‍රය පෙනෙන්න පුළුවන්. චිත්‍රය ඇතුලේ බඩු බඳ තියෙනවද මොකක්ද? නෑ නේද? බඩු බඳ මොකවත් නෑ චිත්‍රයට. ඔය ප්‍රතිසන්දි වශයෙන් පැමිණෙනකොට හම්බ වෙච්ච ඇත්ත තමයි රූප ගත්තාම මහ භූත සහ උපාදාය රූප. ඊට පස්සේ චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ධාන සම්පස්සජා වේදනා, ජීව සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා කියලා කිව්වත්, රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා කියලා කිව්වත්, එතෙන්නේ විඳිනවා කියලා කියන්නේ ඇහැට යම් රූපයක් ගැටීම නිසා ඇත්තම යථාර්ථ වශයෙන් තිබුණු උපේක්ෂා සහගත වේදනා. කනට ශබ්ද ගැටෙනකොට උපේක්ෂා සහගත වේදනා. හයට විතරක් සැප හෝ දුක ලැබෙන්න පුළුවන්. ඒ ස්පර්ශය හටගත්තේ කුමන හෝ වේදනාවක් තිබුණා නම් ඒ වේදනාව හටගත්තේ ස්පර්ශය නිසා. සංඥා කියලා කියන්නේ ඇහැට මේ හැඩ සතහන් හඳුනන්න පුළුවන්කම. ඒ හැඳිනීම තුළද එයාට සත්‍ය පුද්ගල ද්‍රව්‍ය කාරණා නැහැ. ඒ කියන්නේ රූපයනේ හඳුනන්නේ. රූපයේ සතර මහා ධාතු නිසා උපාදාය රූපයක් නම් උපාදාය රූපයේ හැදී. ඒ රමේ උපාදාය රූප ස්පර්ශයකින් ආපු වේදනාවක් නේ මේ උපාදාය රූපේ හැදී. වර්ණ සතහනේ හැදී. වර්ණ සතහනේ සංඥා. හැම වෙලාවෙම රූප ටිකේ ගතිය ගන්නවා වේදනා සංඥා සංකාර කියන දේ. හරිද? තේරෙනවා. ඔන්න ඔය ටික තමයි විපාක. අපි ඔක්කොටම හැම කිසිම දැනක අඩු වැඩි කමක් නැති ඔය මට්ටමේදී බාලයෙකුත් නැහැ, පඬිතුයෙකුත් නැහැ. මොනෙක්ෙකුත් නැහැ, මොඩේකුත් නැහැ. හැමෝගෙම ධර්මතාතික ඔය මට්ටමකයි තියෙන්නේ. ඕකේ කිසිම කෙලෙසෙකුත් නැහැ ඔය මට්ටම. කර්මෙකුත් නැහැ ඔය මට්ටම. දැන් පොතේට හැදුණු ගහ ගෙඩි ටික තියෙනවා. එතකොට දැන් මේ ගෙඩි මෝරලා නැහැ. ගෙඩි ඇතුලේ තියෙන තාම සැලවෙන්න පුළුවන් යට නැහැ. ගෙඩි හැදුනට මේක ඇතුලේ මෝරලා නැහැ. හරිද? ඔන්න ඔය මට්ටම තමයි මුලින්ම තිබුණේ අපි හැමෝටම. ඊට පස්සේ ඉද පරිපක්ඛිත ආයතනාන මෝහ අවිද්‍යා ආයුහන සංඛාරා නිකාන්ත තණ්හා උපගමන උපාදාන චේතනා භව. වර්තමානයේදී මේ ආයතන ටික මොහු කුරා යනකොට දැන් ආයත් මොකද වෙන්නේ? ඇත්ත ඇති හැටි නොදන්නා කමෙන් යුක්ත මෝඩකමත්, ඒ මෝඩකම නිසා හටගත්ත කර්ම නිමිත්තත්, කර්ම නිමිත්ත නිසා හටගත්ත සංහාවත්, ඒ සංහාවම දැඩි කොට ගන්නා වූ උපාදානයක් කියන ගම නිසා අද චේතනා භවය හැදෙන. මෙන්න මේ චේතනා භවය තමයි නැවත මේ වගේ විපාක ධර්මතා පහක් හටගන්නේ නැත්නම් ප්‍රතිසන්දිතය. එතකොට මේ පුරාණ කර්මයෙන් හටගත්ත මේ කය අද මම වෙලා තියෙන්නේ, මගේ වෙලා තියෙන්නේ, මගේ ආත්මය වෙලා තියෙන්නේ. මේ වර්තමාන ඇත්ත ඇති හැටි නොදන්නාකම මුල් කාරණාව කරගෙන අපිට පුළුවන් නම් පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් හටගත්ත නැත්නම් අතීත හේතු පහත හටගත්ත වර්තමාන ඵල පහේ ඇත්ත ඇති හැටි දැකලා අද අවිද්‍යා, කර්ම, තණ්හා, උපාදාන කියන මේ ධර්මතා පහ අද අපිට අයින් කරගන්න පුළුවන් වුණොත් රාංග පොත්තේ තැහැදුණු ගහේ දෙවි ටික ගහයි දෙවිය හැදෙනවා. ඒක ඇතුළේ තියෙන ඇට ටික අපිට අද අයින් කරගන්න පුළුවන් වුණා. ඇට ටික අයින් කරගන්න පුළුවන් වුණොත් මේ ගහ අවුරුදු 100ක්ද 200ක්ද තියෙන්නේ ඒ තියෙන කම්ම තියලා විරල යයි. කලම නැවත පැලයක් ඇති වෙන්න තියෙන ඇටත් අයින් කළා. පුරාණ කර්මයට හතගත්ත ඇට ටිකත් මේ ගහත් ඉවර වෙනකොට ගහ නිරුත්. පුරාණ කර්මයට හතගත්ත ගහ උදව් කරගෙන හැදෙන ගෙඩි ගහයි නිසා හැදෙන ඇට අයින් කළා ඇට හදන්න නැතුව. ඇට හදන්න නැතුව ඇට හැදෙන හේතුව නැති කරලා අපිට පුළුවන් නම් දෙහෙත කරගන්න. හරිද? දෙහෙත විදිහ කියනෝ විදි හැදෙන්න තියෙන්නේ. විදි හැදෙන ඇට කලවේ. විදි හැදෙන වරකට කෑව හැක්. ඇට බලන්න. දෙහෙතක් විතර. හරිද? ඇට අයින් කරලා ඇට නොකල වෙන තත්ත්වයට පත් කළා. පවතින ගහක් ගත්ත ඒ වගේ තමයි අපේ ජීවිතේ රහතන් වහන්සේ කියලා කියන සෝපදීසෙ නිබ්බාන කියලා කියන්නේ. පුරාණ කර්මයට හටගත්ත මේ නාම රූප දෙක පරිහරණය කරනවා නැවත යන්ද ප්‍රතිසන්දියට යන්ද තියෙන කර්ම වීජ සකස් වෙන්න ඉඩ නොදී ඇත නැවත හදන්න නැතුව ඇත හදන්න නැතුව මේ කය තියෙන තාක් ඉවත් වෙනවා ඒක. කිසිම ඇටයක් හිතින් නැති මට්ටමට පත් කරන්න පුළුවන් පත් කරලා. මම ඔකට කිව්වා ස්කන්ධ ඉතිරිය සහිතව නිවන් දැකලා. දැන් මේ කය තියෙද්දිම මතු නූපදී ස්වභාවයට පත් කරනවා. ආපහු ඉපදෙන්නේ. ඔය වෙන දක්වා විතරයි අපිට කරන්න පුළුවන්. ගහ දිරලා නැති වෙලා යන එක ස්වභාව ධර්මතයි ඇයිටි ඒකට ඒ ආයු සංස්කාරයක් තියෙනවා ගහේ. ඒ ආයු කාලෙන් පස්සේ ඒ ගහ දිරලා යනවා. ඒකට කළ යුත්තක් නැහැ. එතකොට කියනවා අනුපදිදේශ පරණය. ඒ ස්කන්ධ ඉතිරිය ඉතිරියක් නැති වෙනවා. ඒකයි නිවන දෙකට විදිහේ ඉස්සෙල්ලා ගහ තියෙද්දි නැවත ගහ කරන්න විදිහ ඇට ටික නැති කළ යුතුයි. ඊට පස්සේ නැවත මේ ඇට ටික නැති කළාම මතුවට ගහ හදන්න තියෙන හේතුවයි නැති වෙන්නේ. මොන ගස් මතුවට ගස් හදන එක නැති කරන්නේ. පුරාණ කර්මයේ හටගත්ත ගහ ඒ ආල් සම්පතිය තියෙනකම්ම තියෙනවා. ඊට පස්සේ ඒක නැති වුනහම නිදිලා යනවා ගස් පරම්පරාව විතරයි. ඒ වගේ පුරාණ කර්මයට හටගත්ත කොස්ගහ වගේ තමයි දැන් ඇහැ කන දිව නාසය ශරීරයේ මනස කියන මේ ස්පර්ශ ආයතන හය. එතකොට මේ ආයතන ටික උදව් කරගෙන ඇති වෙන වර්තමාන කර්ම කෙලස් ටික අපි හඳින්නෝ. මෙතන හේතුඵල ධර්මයක් කියන්නේ හැම වෙලාවෙම පුරාණ කර්මෙන් හටගත්ත නාම රූප දෙක නිසාම කර්ම බීජ සැකසෙන්නේ නම් ඇත හැදෙන්නේ නම් ආපහු මේ නිසා නාම රූප දෙකක් නැත්තම් ගහක් හැදේ. නාම රූප දෙකක් හැදේ. ආයෙත් ඒ නිසා කර්ම බීජ හැදෙනවා නම් අපිට මේ ගමන නතර කරන්න බෑ. මම කියන එක තේරෙන්න. පෙර හේතුව නිසා හටගත්ත මේ නාම රූප දෙක තියෙනවා. මේ නාම රූප දෙක නිසාම නාම රූප දෙක නැවත කර්ම විඥාන ක්‍රියේති. ඒකයි විඥානේ නිසා නාම රූප, නාම රූප නිසා විඥානේ කියලා කියන්නේ. මේ විපාක පෙර කර්ම විඥානේ නිසා හටගත්ත විපාක නාම රූප දෙක තමයි ස්පර්ශ ආයතන හය. ඔය නාම රූප දෙක උපකාරයි නාම රූප දෙක නිසා ආපහු කර්ම විඥානේ සැකසෙයි. ප්‍රතිසම්බි යට යන්න තියෙන කර්මන්නේ. නමුත් මේ නාම රූප දෙක නිසාම මේ විඤ්ඤාණය සැකසෙන්නේ නම් අපිට මේ භව ගමන නතර කරන්න බැහැ. මේ හේතුඵල ධර්ම නතර කරන්න බැහැ. නමුත් මෙතන හැම වෙලාවෙම මේ කර්ම විඤ්ඤාණය තමයි අපි සංඛාර කියලා කියන්නේ. මේ සංඛාරය නැත්තම් කර්ම විඤ්ඤාණය හැම වෙලාවෙම අවිද්‍යාවේ අනුග්‍රහය ලැබලයි වෙන්නේ. මේ නාම රූප දෙකේ ඇත්ත ඇති ඇති නොදන්නා කම නිසා මේ කර්ම විඥානේ සැකසුණු සංකාරය වෙන්නේ. ඒ හින්දා මේ නාම රූප දෙකේ ඇත්ත ඇති ඇති දන්නා කම තිබුණොත් මේ කර්ම සංස්කාර නිරුද්ධ කරන්න පුළුවන්. මේ කර්ම විඥාන නිරුද්ධ කරන්න පුළුවන්. අවිද්‍යා සංකාර තණ්හා උපාදාන කියන්නේ මේ කර්ම පැත්ත අපිට ක්ෂය කරන්න පුළුවන්. හැම වෙලේම අවිද්‍යාව නිසායි අවිද්‍යා සංකාර තණ්හා උපාදාන පාපය. අවිද්‍යාව නැති වුණොත් මේ කාර්යා ටික නැති කරන්න පුළුවන්. මම මේ දැන් අපි නිවන් දකින්නවා කියන එකට දල අදහසක් මම මේ කියන්නේ. මෙන්න මේකයි මේ අපි කරන්න යන්නේ කියන කාරණා. මම ඕගොල්ලන්ට දැන් එකක් එකක් ගන්න උපමාවල් අරගෙන කෙටියෙන් මම පෙන්නන්නම් මේක පැහැදිලි වෙන විදිහට. නමුත් උගලන්ට පැහැදිලි වෙන මේ උපමාවෙන් කොස් කියලා යමක් ලෝකේ නැති වෙනවා නම් නැති වෙන්නේ කොහොමද කියන එක. තේරෙනවද? කොස් කියලා යමක් මතු නූපදින්න නම් ලෝකේ නොපවතින්න නම් මේ හේතුඵල නිරෝධය වෙන්නේ කොහොමද කියන එක. හේතුවක් නිසා හටගත්ත ඵලයක් තියෙද්දි ඵලයයි හේතුවයි දෙකම එකවර නැති වෙන්නේ නැහැ. ඉස්සෙල්ල නැති කරන්න දෙනවා මොකද්ද? පෙර හේතුවට හටගත්ත ඵලය තුල නැවත ඵලයක් හටගන්න තියෙන හේතු ටිකයි කලින් නැති කරා. නැති කරලා ගහ පරිහරණය කරන එක දෝෂේ නැහැ. ඊට පස්සේ ඒකේ අවශ්‍ය නැති වෙනව නැති වෙනව මේ විදිහට නැති වෙනවා. ඒ වගේ පුරාණ කර්ම ප්‍රත්‍යයට හටගත්ත මේ ආයතන ටික පරිහරණය කරනවා. මේ ආයතන ටික උදව් කරගෙන නැවත කර්ම සකස් වෙනවන කෙලෙස් ඇති වෙනවන ඒ කර්ම කෙලෙස් ටික නැති කරනවා ඉස්සෙල්ලා. කර්ම කෙලෙස් ටික නැති කළාම නැවත මේ වගේ නාම රූප දෙකක් හදන්න තියෙන ශේෂ්ත්‍රය දැන් නැති කළා. පුරාණ කර්ම ප්‍රත්‍යයට හටගත්ත නාම රූප දෙක පරිහරණය කරනවා. ඒකේ ආයතනක ඉවර වෙනකොට ඉවරයි. මේ නාම රූප දෙකක් අපි විවාහ සත්‍ය පුද්ගලයා කියලා විවහාර කරනවා නම් පරිහරණය කරනවා නම් ඒක විවහාරයක් පරිහරණයක් විතරයි. ඒ නාම රූප පරම්පරාවේ නිරෝධය වෙන්නේ මෙහෙම. දැන් අපිට ඉගෙන ගන්න වෙනවා ඉස්සෙල්ලා පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් හටගත්ත විපාක ටිකේ පිරිසිදු භාවය. කෙලෙස් නැති සැබෑම ස්වභාවය ඉගෙන ගන්න වෙනවා. හරි. ඒ ඉගෙන ගත්තාම තමයි අපිට මේ ඇත්ත නොදන්නාකම නිසා මේ කර්ම ඇති වෙන්නේ කියන කාරණාව තේරුම් ගන්න පුළුවන්. එතනදී පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් හටගත්ත මේ ස්පර්ශ ආයතන හයේ නාම රූප දෙකේ සැබෑම ඇත්ත මං කිව්වා. රූප ගත්තොත් මහ භූත සහ උපාදාය රූපයි කියන රූප ටිකක් විතරයි තිබුණේ. ඒ එබඳු රූප ස්පර්ශයෙන් උපදින වේදනා සංඥාවන් ටිකක් තමයි සිතිවිලි ටිකක් තමයි උපන්නේ. ඒ නාම රූප ප්‍රත්‍යයෙන් හටගත්ත විඥානයක් තමයි තිබුණේ. අපි ඒක තේරෙන භාෂාවකින් අපි කතා කරමු. ඒකට තේරෙන භාෂාවකින් කියන්නේ අපි ඉතල රූපයකින් විතරක් ගන්න. හරිද? යම් කිසි කෙනෙක් නැති ටිකක් අරගෙන කියන්නේ උදල්ලක් ගෙනහිල්ලා හුඹහක් ගාවට ගිහිල්ලා හුඹහ කොටලා නැති ටිකක් ගන්න. හරිද? කෙනෙකු අපි කියමු කෙනෙකුට ඕනේ වුණා මනුස්ස රූපයක් හදාගන්න. කියන්නකෝ දැන් මෙහෙ එහෙම උකුත් නෑ. එයා හිතෙන් ඉස්සෙල්ලාම චිත්තජ රූපයක් උපදවා ගන්නවා, හදා ගන්නවා. හිතේ රූපයක් හැඩයක්. ඒකට කියනවා මනුස්ස රූපේ කියලා. එතකොට ඒ හැඩේ උදව් කරගෙන ඒ හැඩේට තමයි යා නම දැම්මෙත් මේක මනුස්ස රූපේ කියලා. ඉතේ තියෙන රූපේ. ඒ රූපේ හදාගන්න ඕනේ කමක් තියෙනවා. මේ රූපෙට දැන් මේ මනුස්සයා කියන අදහ තමයි තියෙන්නේ. මේ හින්දා මෙයා පස්සේ මොකද කරන්න උදැල්ලක් අරගෙන උභහක් ගාවට ගිහිල්ලා නැති ටික පස්තික කොටල වතුර දාලා අනලා දැන් හිතේ තියෙන හැඩේට අනුව අවකාශ ධාතුව තුල මැටි ටික ගාන්න තියනවා නේද? දැන් හිතේ තමයි මේ හැඩේ තියෙන්නේ. මනුස්සයා කියන ගති ටිකක් තියෙන්නේ හිතේ. තේරෙන්නේ? ඔන්න හිතේ තියෙන හැඩේට පඨවි ධාතුව රාශිකලයක විතරයි කළේ. අවකාශ ධාතුව රාශිකල. දැන් මෙහි මිනිස් රූප හැදුවද කියලා බලන්න. හැදුවේ පඨවි ධාතුව අවකාශ ධාතුව තුල රාශි කරපේක විතරයි. රාශිකල. දැන් මේ රාශි වෙච්ච රූපේ දිහා හොඳට බලන්න. මේ රූපේ තුල සත්ව පුද්ගල ආත්ම භාවයක් තියෙනවද? නැටි ටිකේ සත්වයේ කියලා දැක්කොත් හරිද? පුද්ගලයෙක් කියලා හිතුවොත් හරිද? කෙනෙක් කියලා හිතුවොත් හරිද? එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුවත් සතර මහා ධාතුව රැඳී පවතින අවකාශ ධාතුවත් කියන පංච මහා භූත ටික විතරමයි හිතේ තියෙන ගති ටිකට අමතරව රූප ගති තියෙන්නේ නේද? ඔන්න ඒ හිතේ තියෙන ගති ටිකට හැදිච්ච රූපේ උගලන්ට පැහැදිලිමයි නේද? සත්‍යයේ පුද්ගලයක් නෙවෙයි කියන්නේ. මේ හැඩේ හැදෙන්න හේතු වුණා හැබැයි මොකද්ද? අර හිතේ තියෙන ගති ටික. අවකාශ ධාතුව තුල රූප රාශි වුණාට මේ විදිහට රාශි වෙන්න හේතු වුණා හිතේ තියෙන ගති ටික. මනුස්සකම කියන අදාගත හිතේ තියෙන ගති ටික. ඒ මේ විදිහට මේ හැඩේට හැදෙන්න හේතු වුණාට හැඩේ තුල ඒ හිතේ තියෙන ගති මොකුත් ඇත්තේ නැහැ. කිසිම පුද්ගල භාවයකුත් නැහැ. නේද? ඒ වගේ පෙර ජීවිතයේ මම කියන හැඟීමක් උගලන්ට තිබුණා නම් අද උගලන්ට මම කියලා තේ කරගන්න පුළුවන් චිත්තජ රූපයක් තියෙනවා. ඒ විදිහට මම කියන චිත්තජ රූපයක් තිබුණා නම් මේ තමයි පෙර ජීවිතයේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගත්ත කර්ම නිමිත්ත. ඔය මම කියන හැඟීමත් එක්ක තමයි ජීවිත ආසාව නන්දි රාගය කියන එක තිබුණේ. ඔය නිමිත්ත මගේම වෙලා වෙච්ච හින්දා මම ඉන්නවා කියන හැඟීමක් අද වගේම පෙර තිබුණේ. ඒ හින්දා එතන ජීවිතේන්ද්‍රයේ සිදෙනකොටම ඔය ගතිපිත බලාගෙන ඔය විදිහේ තමයි ප්‍රතිසන්දි සිටේ තිබුණු කර්ම නිමිත්ත ප්‍රතිසන්දි සිටේ තිබුණු නාම රූප දෙකේ චිත්ත රූප ඔය වගේ. ඔන්න ඔය හිතේ තියෙන එතකොට ඒ පෙර ජීවිතේ මම කියන හැඟීම තියෙනකොට අවිද්‍යාවෙන් හටගත්ත කර්ම නිමිත්ත තමයි මේ මම කියන හැඟීම. ඒකට තමයි තණ්හා උපාදාන කියන කාරණා ටික උනේ. ඒ නිසා ඒ ගති ටික ඒ විදිහටම අපි හීනෙන් දකිනවා වගේ. හිතේ තියෙන චිත්තජ රූපයක් විදිහට තියෙන්නේ ඒ නාම රූප දෙක කියන්නේ. ඒ ගති ටික බලාගෙනම හටගත්ත ප්‍රතිසන්දි හිතේ තිබුණු නාම ධර්ම ටික ඒ හැඩේම ගන්නවා. ඊට පස්සේ මෙහි අනුබුන ආහාරයෙන් හැදුණු රූපේ විතරයි මේ රූපය අර හිතේ තියෙන කර්ම ගති ටිකටයි මේ රාශිය. රාශි වුණාම අවකාශ ධාතුවේ හැදිච්ච මේ රූපය අවකාශ ධාතුව තුළ මේ හැඩයට රාශි වෙලා තියෙන මේ රූපය පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුව විතරමයි මේ රූපේ තියෙන්නේ. අර හිතේ තියෙන හැඩයට රාශි වෙච්ච නැති ටිකේ පටියාපෝ තේජෝ වායෝ කියන ගති ටික විතරමනේ තියෙන්නේ. ඒ වගේ කනබුන ආහාරයෙන් හැදුණු මේ රූපේ තියෙන්නේ පටියාපෝ තේජෝ වායෝ කියන ගති ටික විතරමයි. හැබැයි අවකාශ ධාතු තුල මේ හැදේට හැදෙන්න හේතු වුණා නාම ධර්ම ටික. නාම ධර්ම ටික හේතු වෙලා තමයි සතර මහා ධාතු මේ විදිහටම හැදෙන්නේ. දැන් මේ සතර මහා ධාතු රූපේ තමන්ගෙත් නෙමෙයි. අර නැටි ටික තමන්ගේ කියලා ගත්ත හැකි. මුිතේ තියෙන කර්මජ ගති ටික නිසා හැදුණු ඒ රාශි විච්ච නැති ටික තමන්ගේ කිය හැකි අනුන්ගේ කිය හැකි නෑ තමන්ගේ තනිය අනුන්ගේ තනිය පුරාණ කර්මපත්ති ඒ වගේ මේ හිතේ කියන හැඩේට රාශි විච්ච මේ ගති ටික රූප මිතිය තමන්ගේත් නෙමෙයි මේක අනුන්ගේත් නෙමෙයි මේක පුරාණ කර්මපත්ති හටගන්න හැබැයි හතගත්තට මේ රූපේ තුල සත්‍යේ පුද්ගලයේ ආත්මයක් වූ කිසිවක් නැහැ. මගේ වූ කිසිම දෙයක් නැහැ. දැන් මේ විපාක. ඒ රණේ. දැන් නිබඳු මේ ඔක්කොම රූප ටික එතකොට දකින්ද සත්‍යයන්ගේ රූප, පුද්ගලයන්ගේ රූප නෙමෙයි ඕගලන්ට පෙනෙන්න ඕනේ. අවිද්‍යා කර්ම තණ්හා කියලා මනසේ තියෙන චිත්තජ රූප හිතේ තියෙන නිමිති වලට අනුව හනබුන ආහාරපත්යෙන් හටගත්ත සතර මහා ධාතු ටික අවකාශ ධාතු රාශියල තියෙන හැඩ මේ තියෙන. තේරෙනවා. කොහොමද දැන් විපාක? දැන් විපාකයට අපි ආපහු කර්ම රැස් කරගන්නවා කියලා කියන්නේ අර නැති රූපයේ ඇස් ඉදිරි පිටට එනකොට ඒ හැඩේ ඒ නැති රූපේ හැඩේ විතරයි අපිට පෙනෙන්නේ. ඒ නැති රූපේ හැඩේ හිතට අරගෙන අපි වර්තමානයේ තුල මේ රූපේ මිනිස්සුෙන්නේ කියලා අපි හිතුවෝ. දැන් අතන නැති රූපේ අපි ඇස් ඉදිරි පිටට හම්බ වුණා. හිතේ තියෙන gati tikikata mati tika raasi una raasi vechi mati tika ehen dakina kota me hada satahanak tiyena oya hada satahana hitata aragena api e nimittata me hadeyata kiyanne manusye meka manusyege hade meka hariyata ahawal pudgalaya wage dilitan wage kiyala mona hari namukuda kiyan kiyandako kiyuwahama දැන් මේ රූපය නිසා අපි සත්ව පුද්ගල නිමිත්ත කාපව හදාගෙන ඉඳිනවා මනසේ. ඒ මෙන්න මේ සත්ව පුද්ගල නිමිත්ත අපි ගාව තිබුණු නැවත සත්ව පුද්ගලෙක් කියනවා ඉන්නවා කියන කාරණාව මත ආපහු බාහිරට යන්න පුළුවන්. දැන් අපි දැක්කේ නැත්තම් පුරාණ කර්මෙන් රාශි වෙච්ච මැටි ටික ඇසිඩිටි පිටිට එනකොටම ඒ හැඩේට අපි මේ සත්‍ය පුද්ගලෙක් කියලා අපි හිතන්නේ අපි හිතලා තියන්නේ කියලා දැක්කේ නැත්නම් අපේ සිතිවිල්ලට අපිම රැවටුණා දැන් අර රූපේ පුද්ගලයෙක්ගේ කියලා. දැන් අපි පැත්තකට ගියාමත් හිතෙන්නේ අර රූපේ පුද්ගලයෙක්ගේ කියලා. පුද්ගලයෙක් ගැන හැම වෙලාවෙම හිත හිතා කිය කියා ඉන්නවා. මේ සතර මහා ධාතුයෙන් යුක්ත රූප නිමිත්තක් හිතට අරගෙන නිමිත්ත අපි ආයෝහණය කළා. රැස් කරලා සත්‍යෙක් පුද්ගලයෙක් ඒ සත්‍යයගේ නම මේකයි පුද්ගලයාගේ නම මේකයි වාසගම මේකයි විස්තර ගොඩාක් ඒකට ඇතුළත් කළා. හටියුතු කළාම අපි තුල භවයේ ගොඩ නැගෙනවා බාහිර නිබඳු හැඩින් යුක්ත පුද්ගලයෙක් බාහිර තුල ඉන්නවා. ඒ කියුවේ ඉස්තෙල්ලාම හරියට හඬ කවපු නැති රූප රාමු ටිකක් වගේ තිබුණා. ඕකට හඬ කැව්වට පස්සේ අපිට හිතෙන්නේ ඒ හඬ ඒ රූපෙටයි කියලා. ඒ වගේ සත්ව පුද්ගල නොවන අනාත්මෝ රූප නිමිත්තක් තමයි මුලින්ම අපිට හම්බ වුනේ. දැක්කේ දැන් මේ හනබුන ආහාරෙන් හැදු මොකදෝ නම් මොකද කියන්නේ? ඈ
තමයි.
දැන් මොන මෙච්චරලා තිබුණ නැහැ වැඩි. ඈ දැන් අපි කියමු අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටික එතන ප්‍රතිසංවිදියේ තිබෙන හේතු ටික රාශි විච්ච සතර මහා ධාතු රූප මිතිය තමයි මේ තියෙන්නේ. කියන්නකෝ දැන් මේ රූපේ සත්වයක්වත් පුද්ගලයෙක්වත් කෙනෙක්වත් දෙයක්වත් නෙමෙයි කනබුර ආහාරයෙන් හැදිලා තියෙන්නේ. හැදුනට මේ විදිහට හැදෙන්න බලපෑව හිතේ තියෙන කර්ම ගති ටික. හිතේ තියෙන ගති ටික බලපෑවට රූපේ තුල එහෙම දෙයක් නැහැ. හිතේ තියෙන gati tika බලපෑවට මැටි ටිකේ මැටි ටික මේ හැඩේට හැදෙන්නේ හිතේ තියෙන නිමිත් උදා වුණාට මැටි ටික මැටිමයි. ඒ වගේ හිතේ තියෙන මේ හැඩේට අවකාශ ධාතු තුළ මේ රූපമിതി රාශි වෙන්න සිතිරි ටික උදා වුණාට මේ රූපമിതി
රූප විදියමයි. නැත්නම් මැටි ටික මැටිමයි වගේ කනබුන ආහාරයෙන් හැදෙන පටියාපු තේජෝ වායෝමයි. ඉබඳු රූපයක් තමයි දැන් මගේ ඇස් ඉදිරි පිටට හම්බ වෙන්නේ. මම දැන් කර්මයට විපාක මේ පෙනෙනවා. දැන් මේ නිමිත්ත මෙතන මේ රූපය ඇත්ත ඇති හැටි නොදන්නාකම නිසා මේ රූප නිමිත්ත මගේ හිතට අරගෙන මම දැන් ඒකට හඬ කවනවා වගේ එකක් නේද මේ රූප නිමිති රාමේ ධම්මන්ත මහත්තයානේ එයා ගඩ කරන්නේ මෙතනනේ එයාගේ ජීවිතෙ මෙහෙම තියෙන්නේ අම්මලා අහවලානේ අම්මගේ නම මෙහෙමනේ තාත්තගේ නම මෙහෙමනේ සහෝදරින් ආයුහුනේ කියන බොහෝ නිමිති මේ නිමිත්ත වටා හිතන්න පුළුවන් රැස් කරන්න පුළුවන් කළා මෙයා මේ ධම්මන්තමයි කියලා උපාදාන වශයෙන් ගත්තාම තමන් තුල සිටිල්ල ගොඩ නැගිනවා මේ හැඩේ පුද්ගලයේ එයා බාහිර ඉන්න කෙනෙක් කියන ගතියක් මාතුල ගොඩ නැගෙනවා ඊට පස්සේ දැන් මම ධම්මයන්ත මහත්ය බලන්න යනවා කියලා මගේ හිතේ තියෙන නිමිති ටික සිහි කරගෙන මේ හිතේ තියෙන නිමිත්තට අවකාශ ධාතුව තුල රාශියක සතර මහා ධාතු ටික තමයි හොයාගෙන යන්නේ සතර මහා ධාතු රූපය ආපහු දකිනකොටම මගේ හිතේ තියෙන ගති ටික ආයෙත් මට සිහි වෙනවා නමුත් මේ ඇත්ත නොදන්නකොට මම හිතන්නේ මෙහෙ ධම්මයන්ත කියලා කෙනෙක් ඉන්නවා එයාව බලන්න ගියා එයා හම්බුණා කියලායි හිතන්නේ මට මෙතන තියෙන අනාත්ම ස්වභාවය කවදාවත් තේරෙන්නේ නැහැ විපාකයේ දැන් කර්මයක් වෙලා මගේ මනසේ තියෙන කර්මජ ගති ටිකෙන් තමයි මම මේ නාම රූප දෙක ඉඳන් පරිහරන්නේ ඔන්න දැන් හේතුවක් නිසා ඵලයක් තුනහාම ඵලයේ හේතුවක් කරගෙන තියෙනවා දැන් මගේ මනසේ තියෙන ගති ටික මට පෙනෙන්නේ මේ නාම රූප ඵලයේ හේතුවක් වුණා කියලා කියන්නේ දැන් මගේ මනසේ තියෙන ගති ටිකේ ඡායාව ගැටලා තියෙන මේ නාම රූප වලට මුලින්ම හම්බුනේ අපිට මොකද්ද නැති රූපයක් හම්බුනේ දැන් ඒ මනුෂ්‍යයා කියන ගති ටිකට නැති රූපේ හැදුවාම හදපු නැති රූපේ බලාගෙන මනුෂ්‍යයා කියන කම යෙදුනා අපි ඒක නොදකිනකොට අපිම රැවටෙනවා අර නැති රූපේ මනුෂ්‍යයා නේද දැන් මනුෂ්‍යයාගේ රූපයක් දකිනවා කියනකොට විපාකයේ කර්මයක් වෙලා එතකොට දැන් අපිට මේ නාම රූප දෙකේ මුලින්ම තිබුණේ අනාත්ම ස්වභාවයේ සත්පුද්ගල නොවන ස්වභාවය. ඒබඳු රූප නිමිත්තක් මනස ඇතුළට අරගෙන මනසේ තියෙන නිමිත්තට මේ සත්‍යයේ පුද්ගලයක් අහවල් කෙනෙක් කියලා අපි හිතුවහම අපේ මනස තුලයි දැන් සත්පුද්ගල නිමිති ටික ඔක්කොම දියේ තියෙන්නේ. අපි අහවල් පුද්ගලයා බලන්න යන්න ඕනේ කියලා ගිහාම කරන්නේත් මොකද්ද මේ හිතේ තියෙන හැඩේට රාශි වෙච්ච සතර මහා ධාතුවයි හොයාගෙන යන්නේ. ඇස් ඉදිරි පිටට ඉබඳු රූප නිමිත්ත හම්බ වෙනකොටම අර මනසේ හදාගත්ත හිත ඇතුලේ තියෙන ගති ටික ආපහු සී වෙනවා. නමුත් අපි මේ ප්‍රතිසම්පාද සිද්ධිය දන්නේ නැත්නම් හේතුවක් නිසා ඵලයක් හටගත්ත ඵලයේ ඇත්ත මෙන්න මේකයි. ඒක නොදන්නා කම නිසා නැවත මනස මේ කර්ම නිමිත්ත හදාගත්ත කම නේද පුද්ගල භාවය කියන්නේ. අපිට රූප විපාක වශයෙන් හම්බෙන ආයතන ටික හම්බෙනකොටම අපේ මේ කර්ම ගතියම ආපහු ඉහි වෙනවා ඉදෙනව නේද කියලා අපි දන්නේ නැති වුණාම අපි හිතාගෙන ඉන්නේ දැන් මේ විපාක නාම රූප දෙක කෙනෙක්ගේ කියලා. දැන් කෙසුත් පුද්ගලයේ ලොම් නිය දත් හම් මස් නහර ඇට ඔක්කොම දමයක් කියලා දැන් කියනවා. එතකොට දැන් අපිට ඔන්න කර්මයේ විපාකයේ කර්මයක් බවට පත් කරගන්න. දැන් අපි සත්පුද්ගල භාවයේදී සත්පුද්ගල එක තමයි ඉන්නේ. මෙහෙම ඉන්නකොට දැන් වර්තමාන අවිද්‍යා සංකාර තණ්හා උපාදාන කියන ටික ආයෙත් හැදිලා. ඒ කියන්නේ සත්‍ය පුද්ගලයේ ඉන්න භවයකයි අපි ඉන්නේ. මේ ජීවිතේදී අවසන් වෙනකොටම ඉන්න දැන් අපි අම්මා සීකල බලන්න යන්නේ තාත්තා සීකල බලන්න යන්නේ එහෙ ඉන්නේ හින්දානේ. ඒ වගේම අනාත්ම රූප ටිකක් එනකොට මනසේ නිමිත් අරගෙන මේ මගේ අම්මා මේ මගේ තාත්තා කියලා හදලා ඒව හොයාගෙන ගියාම සතර මහා ධාතු රූපය හම්බ වෙනවා රූපේ දකින්නට ආයේ මේ ගතිය යෙදෙනවා ඕක නොදන්න කම නිසා සතර මහා ධාතු දැන් සත්‍ය පුද්ගලයා ඉන්නවා කියන චේතනාවකින් යුක්ත භවයක් අපි හදාගෙන තියෙනවා අපි තුල. මෙහෙම තියෙනකොට ඕගොල්ලෝ අම්ම බලන්න දැන් යනවා කියලා යනවනේ. ඉන්න හින්දා මේ කයෙන් යන්න පුළුවන් හින්දා යනවා. මරණාසන්න මොහොතේදී සිහි කළා ඒ දේ ගන්න ඒ කෙනා බලන්න යන්න ඕනකමට යන්න හදනකොට යන්න බෑ. කය මෙතන බිඳිර ඒ විදිහටම හිතකට ගන්න. දැන් ඕගොල්ලෝ යන එකයි ප්‍රතිසන්දි වශයෙන් යන එකයි අතර තියෙන්නේ මේ කය යෑම ගෙන යාම හෝ නොයෑම කියන එක විතරයි. මානසික ක්‍රියාවලිය ඒ විදිහටම මේ නැමී පවතින. එතකොට ආපහු මේ වගේම ඔන්න රූපයකට බැසගත්තාම ඒ සිතේ තියෙන ඝර්ම ගතියට ආයෙත් ඒ සතර මහා ධාතු රූපය හැදෙනවා. අපිට පුළුවන් නම් එක දෙයක් කරන්න. මොකද්ද? සම්මා දිට්ඨි කියලා කියන්නේ පුරාණ කර්මප්‍රත්‍යයෙන් හටගත්ත මේ විපාක ටික සත්පුද්ගල ආත්ම භාවයෙන් තොර අනාත්මෝ නාම රූප දෙකක් කියන අවබෝධය. එතකොට අද අපිට සත්ව පුද්ගලයේ දේවල් කාරණා හම්බ වෙන්නේ වර්තමාන කර්ම භවයේ තුලින් බවට අපිට නුවණ තියෙන්න ඕනේ. ඒ කියන්නේ අනාත්මෝ ධර්මතා ටිකක් නම් ආයතන ටිකක් නම් ඇදුනේ. විබඳු ආයතන ටික දැන් අපි කියමු මේ රූප නිමිත්ත ඉස්සරහට එනකොට ඉස්සෙල්ල සීකරගන්න නමක් නැහැ. දැන් ওই නම කියන එක නැත්තම් ඒ කාරණා ටික මේ රූපෙට අයිති නම් ඔක්කොටම තේරෙන්නේ නැත. දැන් ඇස් ඉදිරියට එන්නේ රූප නිමිත්ත විතරම. අහගත්තට පස්සේ කරන්නේ ශනික හිත වේගව. මේ නිමිත්තට හිතින් කංගල හිතා ගන්නවා මේ අහවල් නම. එදා ඉඳන් කරන්නේ මේ නිමිත්ත සිදි වෙන දකින ගානේ අර සිද්ධිය තී කරගන්නක මම වෙන්නේ. එතකොට ඔන්න ওই වගේ සිද්ධියක් අපිට වෙලා තියෙනවා. අර මම කියන්නේ වඩු මහත්ෙත් හිතේ පුටුවක් හදාගෙන කර්ම චිත්තජ රූපයක් හදාගෙන රූපයට පුටුව කියලා නමක් දාලා ඒක හදාගන්න ඕනකමක් නිතා කැලේකට ගිහිල්ලා ගහක් ඉරලා හිතේ තියෙන හැඩේට අවකාශ ධාතු තුන සතර මහා ධාතු ටික රාශි කරනවා. රාශි කරපු සතර මහා ධාතු දක්ෂින කොටම ආපහු පුටුව කියන අර හැඟීම් ටික මනසේ යෙදෙනවා. ඔය සිද්ධිය නොදන්නාකම නිසා තමන්ගේ මනසේ ගති ටිකට තමන්ම රැවටිලා අර සතර මහා ධාතු පුතුවයි කියලා ඇලිලා බැඳිලා ගැටිලා ඉන්නවා. මනසේ තියෙන කර්ම ගති ටිකට විපාක තමයි සතර මහා ධාතු රූපයක් අවකාශ ධාතු තුළ හැඳුනන එක විපාක. එතකොට අවිද්‍යාව නිරුද්ධ වුණොත් අවිද්‍යාව දුරු වුණොත් මෙයා ආපහු දකින්නේ පුටුවක් නෙමෙයි. ඊගාව චක්‍රයේදී මේ අවිද්‍යා කර්ම තණ්හා කියන කාරණා නිසා සතර මහා ධාතු රූපය ඇති වෙලා තියෙනවා නේද කියන කාරණාවයි දැක්කේ. එතකොට මේ ඇත්ත නොදන්නා ලෝකයා මනසේ තියෙන ගති ටික රැවටිලා මේකට පුටුව කියලා විවහාර කරනවත් නේද කියලා දැක්කේ. රූපය රැවටිලා මනසේ ගති හඳුනා ගන්න බැරිව මේ රූපේ පුටුව කියලා බැඳිලා ඉන්නවා කියලා දකින්නවා. රූපය සතර මහා ධාතුයි කියලා දකින්නවා. ලෝකයා මේ රූපේ විපරිණාම වෙච්ච දවසට පුටුව කැඩෙනවා, පුටුව නැති වෙනවා, පුටුව හුරු ගත්තා කියලා පුටුවක් නිසා විදින දුකක් විඳිනවා නේද ලෝකයා කියලා දකින්නවා. නමුත් Taman දකින්නවා මොකද්ද? මේ රූපය ඇති වෙච්ච හා නැති වෙච්ච ඇති. මේක රූපයක්, මේ රූපය ඇති උනේ මේ. අද මේ ඇත්ත නොදන්නා කමින් මනසේ ඇති වෙන මේ ගති ටික ඔය රූපෙට ගැට ගැහුවොත් ඔය රූපේ පුටුවක් කියලා හිතන්නේ. එහෙම වුණොත් මේ පුටුවකට තණ්හා කරනවා කියන එක නවත්තන්න බෑ. පුටුවකට තණ්හා කරනවා කියලා සතර මහා ධාතුවට බැඳෙන්නේ. එහෙම වුණොත් නැවත ආපහු මේ වගේ ප්‍රතිසන්දිට යනවා කියලා තේය දන්නවා. ඒ වගේ ඕගලන්ට තේරෙන්න ඕනේ එහෙනම් දැන් මෙතන ඉඳලා අම්මා තාත්තා දරුවා ගැන සිහි කරන්න පුළුවන් වෙනකොට ඔය සිහිකරන්ද අද සිහිකරන්ද හැකියාව ගෙනත් දෙන රූප නිමිති ඉස්සෙල්ලාම ආවේ ඉස්සෙල්ලාම ඇසිදිරිට ආපු රූප නිමිති වල ඇත්ත තමයි කනබුන ආහාර ආහාරයෙන් හැදුණු මහභූත සහ උපාදාය රූපයක නිමිත්තක් තමයි ඕගොල්ලන්ගේ ඇසිදිරිට ආවේ. ඒකද අවිද්‍යා කර්ම තණ්හා කියන එතන තියෙන හේතු ටික නිසායි අවකාශ ධාතු ওই නිමිත්ත රාශි උනේ. ඒක පිළිසිඳ නොදන්නාකම ඒ රූප නිමිත්ත දැම්මේ හිතට අරගෙන උගුල්ලෝ දැන් ඔය හිතට තමන් මේ නිමිත්ත ගන්න එකට අවිද්‍යා සත්‍යෙන් හටගත සංකාර නිමිත්ත කියලා කියනවා. ඒකට තමයි දැන් දරුවා කියලා නැත්නම් අම්මා කියලා ඔගොල්ලෝ සිහි කරන්න පුළුවන් කමක් තියෙන සිහි කරන හැකියාවක් තියෙන මේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් මනස තුළ හටගත් කර්ම නිමිත්ත. ওই නිමිත්ත සිහි කරන කොටයි ඕගලන්ට අම්මට තියෙන සෙනෙහස, දරුවාට තියෙන සෙනෙහස කියන gati tika ওই සිටේ තියෙන නිමිත්ත සිහි කරනකොට මේ gati tika ඔක්කොම එනවා. දරුවා ගැන දුක් වෙන්න පුළුවන්, දුක් වෙන්නත් පුළුවන්, සතුට වෙන්න පුළුවන්, සතුට වෙන්නත් පුළුවන්, අඬන්න ඕනනම් අඬන්නත් පුළුවන්, දරුවා සිහි කරගෙන හොඳයක් කරන්න පුළුවන් නේ. එතකොට මේ නිමිත්ත tika ඔක්කොම ওই විදිහටම යෙයි. ওই දරුවා කියලා දැන් සිහි කරගන්න පුළුවන් මේ ticket තමයි අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන භව කියන ධර්මතා පහ පෙන්වන්නේ මේ වර්තමාන හේතු පහ කියලා. දරුව බලන්නේ යනවා කියලා ඕගොල්ලෝ දිහාම වෙන්නේ මොකද්ද? ආපහු මේ හේතු පහ නිසා වර්තමාන ඵල පහක් හදාගන්න විපාක ධර්මතා පහ. ඇහැ හදාගෙන, රූප හදාගෙන, චක්කු විඥානය හදාගෙන, ඒ ස්පර්ශයෙන් උපන්න වේදනා සංඥා ටික හදාගත්තා කියන විඥානාව පුලසතර පස්ස වේදනා කියලා එක්ෂණිකව මේ ධර්මතා පහ මේ කර්මයට විපාකයක් ඇතුළ හදාගත්ත එක තමයි ඕගොල්ලන්ට දරුවා තෙවුනා කියලා කියන්නේ. තෙවුනා කියන තැනක දරුවෙක් නෙමෙයි තෙවුනේ, අවකාශ ධාතු තුළ රාශි වෙච්ච සතර මහා ධාතුවක් ඒ ස්පර්ශයෙන් ගැටිච්ච චිත්තජයි දෙකට දුක උපත්. ඒ විපාක ධර්මතා පහ උපදිනකොටම මේ හේතු පහ ආපහු මනසේ වේදෙනවා. ඕක නොදකිනකොට ඕගලන්ට පෙනෙන්නේ මම දරුවා බලන්න ගියා, දරුවා දැක්කා වගේ පෙනෙනවා. නම් ඕගලන්ට පුළුවන් සිහිපත් කරගන්න මේක මොනතරම් ඇත්තද කියලා. දැන් මේ දරුවා කියන නිමිත්ත තියෙනවා. අවකාශ ධාතුව තුල ඇවිදිනකොට ওই හිතේ තියෙන හැඩේට අවකාශ ධාතුව තුල ඍතු ප්‍රත්‍යයෙන් රූපයක් හැදිලා තිබුණ ෆොටෝ එකක් කියන්නේ හැදිලා තිබුණත් ආමේ දරුවනේ කියන අදහසයි. එතකොට හොඳට තේරෙනවා මොකද්ද මේ හිතේ තියෙන නිමිති ගති ටික තමයි කර්මය කියන්නේ. ධාතුව තුල මේ හිතේ හැඩේට රාසුලා තියෙන රූපේ දකින්නකොට මාතුලාපෝ මේ තිබුණු සංඥාව ප්‍රපංච සංඥාවන් මනස තුල මාපෝ ඉදලා කියන එක තමයි හොඳට තේරෙනවා. එතකොට රූපේ දකින්නත් කලින් දරුවා කියන අදහස දැන් තියෙන්නේ මනසේ නා. ඇස් ඉදිරිය පිටට ආවේ චිත්‍රෙක් නෑල්ලක ඇඳපු චිත්‍රයක් නා. ඒක දකින්නකොටම දරුවා කියන අදහස එනවනම් ඕගොල්ලන්ට හොඳට බලන්න අර චිත්‍රයට ඇඟිලි දික් කරන්න පුළුවන් දරුවා කියන. ඒ චිත්‍රයේ කැඩුණු දිගුරු චිත්‍ර දරුවා නැතුනා කියලා අඳන්න ගැලපෙන්න පුළුවන්. එහෙනම් අපි හැබෑවටම කියන රූපේ දැන් මේ හිතේ තියෙන නිමිත්ත තියෙන්නේ දරුවා කියන නිමිත්ත. හොයාගෙන යනකොට අවකාශ ධාතුවේ කන බොන ආහාර පානයෙන් හැදුණු රූප විදිය තමයි ඇස් ඉදිරි පිට දෙන්නේ. ඒක දකින්නකොටම දරුවා කියන අදහස මනසේ යෙදෙනවා. නුවණක් තියෙනවා නම් කෙනෙකුට එයා සතර මහා ධාතුව දරුවා හැටියට ගන්නේ නැහැ, දකින්නේ නැහැ. සතර මහා ධාතුවේ තමන්ගේ දෙයක් දකින්නේ නැහැ. ඕගලන්ට ඒ රූපේ දිහා බලාගෙන දරුවා කියලා අඳන්ඩ යලපෙන්න පුළුවන් ද කියලා බලන්න මේ gati tika මනසේ දෙන්නේ කියලා දැක්කේ. එතකොට එයාට තේරෙනවා අර රූපේ විතරනම වෙනකොට දරුවා මරනවා කියලා දුක් වෙනවන දුක් නිදින්නේ මනසේ තියෙන දුබලතාවය නිසායි කියන්නේ. තමන්ගේ සිතිවිලි තමන්ට ගැටහිලා නැතිකමයි කියන්නේ. තේරෙනවද? එතකොට එයා මේ ස්පර්ශ ආයතන හයේ කිසිවක් මම කියලා දකින්නේ නැහැ. ස්පර්ශ ආයතන හයේ කිසිවක් මගේ දකින්නේ නැහැ. කිසිම දෙයක් මගේ ආත්මීය දෙයක් දකින්නේ නැහැ. මේත මම මේතු හමකින් නිමිතු අත්‍යාසි ඒව මේත යථාභූත සම්බන්ධය දැක්කත්. මේ ස්පර්ශ ආයතන හයේ මම හෝ මගේ හෝ මගේ ආත්මීය කිසිවක් එයා දකින්නේ නැහැ. අපි මෙහෙම කිව්වොත් නුවණින්ම ඔන්න අපිට හිතේ නිමිත්තක් හදාග නිමිත්තට අපි වළඳ කියනවා. වළඳ කියන අදහස දාලා වළඳ හදා ගන්න තියෙන ඕනකමක් තියෙන ඕන දැන් අවිද්‍යා සංකාර කන්නා කියන gati ටික ඔක්කොම මනස. ඔය නිසා මැටි ටිකක් කොටලා හිතේ තියෙන හැඩයට අවකාශ ධාතු රාශි කළා. රාශි කරනකොට අපි දැන් හොඳට නුවණින් බලන්න. හරිද? හිතේ තියෙන හැඩයට සතර මහා ධාතු රාශි කළා. රාශි කරපු සතර මහා ධාතුව දකින්නකොටම හදන්න හේතුවිත gati ටික මනස ඉදුණ අපව වළඳ කියන. දැන් අපිට බාහිර වළඳක් දකින්න පුළුවන්ද? බාහිර තියෙන්නේ හිතේ හැදේට ආර්ථික සතර මහා ධාතු තුන. ඊට පස්සේ ආයි හිතේ හැදේට හදනවා මිනිස්සෙක් කියන හැඩයක් හිතේ හදාගෙන ඒ හැඩේට නැටි ටිකක් හදනවා. හදපු නැටි ටික දකින්නකොට මිනිස්සෙක් කියන අදහස ඇති වෙනවා. ඕක දකින්නවා නම් ඔන්න දැන් මේ රූප දෙකේ වෙනසක්. ඔය වගේ රූප 10ක් 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 විතර අපි හැදුවෝ. හදලා කෙනෙකුට තමන්ගේ හිතේ තියෙන gati tika නිසා නැටි tika හදලා නැටි tika දකිනකොටම වළඳ කියන අදහස මනසේදී නමුත් ඒක දන්නේ නැතුව අර රූපේ වළඳ වගේ තේරුනොත් ඔය විදිහටම හිතේ තියෙන gati tikaට නැටි tika හදලා නැටි tikaෙන් මනුස්ස කියන හැඩය හදලා ඒ රූපේ දකිනකොටම මනුස්ස කියන gatiye මනසේදීනොත් ඒක දන්නේ නැතුව අර රූපේ මිනිසයා කියලා හිතියේ සත්‍යකට ගියොත් මෙයාට බාහිර තියෙයි නේද මිනිස්සු ඉඳී වලන් තියෙයි මුක්ති තියෙයි දෙවල් දොරවල් තියෙයි කියලා හිතෙන්නේ නැහැ හිතෙන්නේ හිතේ තියෙන gati tikata සතර මහා ධාතු රූපේ එක එක හැඩ හදලා ඒ රූප දකිනකොට ඒව හදන්න හේතුච්ච gati tika මනසේ යෙදුනා කියලා දැක්කොත් ඕගලන්ට බාහිර ওই වගේ එක එක gati හම්බ වෙනවා ඒකෝ නම් වෙන්නේ මොනවද සතර මහා ධාතු ශුන්‍යතාවයක් විතරයි නේ ඔන්න දැන් අපිට වෙලා තියෙන දේ අපිට වෙලා තියෙන්නේ ඕගොල්ලන්ට මේ බාහිර ස්පර්ශ ආයතන හැයේ මිනිස්සු ඉන්නවා, දේවල් තියෙනවා, මුක්ති හැටි තියෙනවා කියලා වෙලා තියෙන්නේ මොකද කියලා දන්නවද? හිතේ තියෙන කර්මජ ගති වලට සතර මහා ධාතු රාශි වුණාම රාශි කරපු සතර මහා ධාතු මේ හැඩේ ගන්න දැන් මේ හැඩේ හදන්න ඉතර වෙලා මේ වගේම හිතේ කර්ම නිමිත්ත කෙනෙක් හදාගෙන මේ නිමිත්තට බෝතලේ කියලා නම් කරලා මේක හදාගන්න තියෙන ඕනකම නිසා සතර මහා ධාතුයේ නොයෙක් සංයෝජන අරගෙන හිතේ හැඩයට රාශි කළපු රූපයක්. මේක හැදලා තියෙන අවිද්‍යා කර්ම තණ්හා කියන කාරණා ටිකයි සතර මහා ධාතුව ආහාර කරගෙන අවකාශ ධාතු තුන තියෙන්නේ. ඕක හදන්න උදව් වෙච්ච හේතු ටිකම හැදුවට පස්සේ මනසේ දිනු. යදේ නමුත් ඒක දන්නේ නැත්නම් එයා හිතන්නේ තමන්ගේම කර්මයට තමන් රැවටුන දැන් බෝතලේ. ඔය වගේ හිතේ තියෙන gatiyete රූප 10ක් හැදුවොත් 10ම හදන්න හේතු වෙච්ච gati ටික යෙදෙනකොට ඒක දන්නේ නැතුව ඒ gati ටික අර රූපෙට අයිති කියලා හිතුවොත් ඕගලන්ට ද්‍රව්‍ය කර්ම 10ක් කීවා. නමුත් මේ හිතේ තියෙන gati 10 නිසා ඒකත් තෙන් වූ සතර මහා ධාතු රාශි වුණා. ඒ සතර මහා ධාතු දකින්නට ආපහු මනස තුළ මෙහෙම gati 10ක් ඉදුණා කියලා දැක්කොත් මෙබඳු gati නානත්‍ය තියෙන මනස පැත්තේ නිසාක ඕගලන්ට බාහිර තියෙන සතර මහා ධාතුයේ ශුන්‍යතාවයක් තියෙනවා. ඕගලන්ට සතර මහා ධාතුයේ සත්‍ය පුද්ගලෙ හම්බ වෙන්නේ නැහැ. ද්‍රව්‍ය කාරණා හම්බ වෙන්නේ නැහැ. බඩු මුට්ටු හම්බ වෙන්නේ නැහැ කිසිම දෙයක්. තේරෙනවද මේ ස්පර්ශ ආයතන හයේ අපිට මේ සත්‍යයේ පුද්ගලයේ ගෙවල් දුරවල් යාන වාහන ඉඩ කඩන් දකින තාක් මානසික ගතිය හිඳෙන්නේ මේ කර්ම ගතිය හිඳෙන්නේ ඉතින්ලාම ලෝකයේ අනාත්මයෙන් දකින්න කියලා කියන්නේ මොන මෙයා මේ එක පරියායක් මේ ලෝකයේ අනාත්ම ස්වභාවය දකිනවා මේ අපේ මනසේ තියෙන අවිද්‍යා කර්ම තණ්හා කියන කර්ම කෙලෙස් කියන ගති දෙක නිසයි මේ අනාත්ම ලෝකයේ ආත්ම විදිහට මට පෙනෙන්නේ කියලා දන්නවා යා. මනසේ තියෙන gati tikata අනාත්ම රූපය හදලා අනාත්ම රූපය දකිනකොටම ආත්ම සංඥාව මනසේ දිලා. නමුත් ඒක නොදන්නාකම නිසා රූපය ආත්ම වගේ මට තේරෙන්නේ නැහැ. කියන කම යා දකිනවා. දැක්කහම එදා ඉඳලා යාට ඕනකම එනවා මගේ මනසේ තියෙන ආත්ම සංඥාව ආශ්‍රවගේ වාගා. යා දන්නවා මේ හැම රූපයක්ම සතර මහා ධාතු මේ සතර මහා ධාතු වල තියෙන ඒකත්වය මේව අරඹය පුද්ගලයේ සත්වයේ ගෙවල් දොරවල් කියලා නානත්වයකට ගිහිලා තියෙන මනසේ තියෙන ආශ්‍රවය. ඒ නිසා එයා දන්නවා යම් දවසකදී ඇතිවි මුට්ටි හට්ටි ගිවල් දොරවල් කියන ටික මනස ගේමු දවසට මෙහෙ තිබුණේ අවකාශ ධාතු රාශියක් පටි ධාතු විතරයි. හම්බුනේ. පටි ධාතු විතරයි කියලා දැන්. පටි ධාතුව කියලා එක දැක්කොත් මේ පටි ධාතුව කියන එක දැක්කහම පටි ධාතුවේ ගිවල් දොරවල් බඩු මුට්ටු කියලා දැඳිලා දුක් විඳිතේක ගැන කලකිරෙන. පටිගින් පටිවිතෝ ඤත්වා පටිවිතින් නිද්දින්දති පටිගේ කලකිරෙන. නිද්දින්දින් විරජ්ජති කලකිරීමේ නොයලෙනවා. මේ පටි ධාතුවේ ඇලෙන්නේ මේක ඇතුළේ මේ මුක්තිය මේක බලنده ඒක මගේ කියලා ගැටගෙන ගහගන්න යන්නේ. නොයලෙනවා නොයලෙනකොට මේ මනස තියෙන gati ටික නිදෙනවා. කෙලෙකින් දාස්රන් හිත නිදෙනවා. නිදිවහම නිදිවා කියලා නෝනේ. හවපැත්තකින් ගත්තාම අවිද්‍යා කර්ම තණ්හා කියන ටිකට රාශියක මේ සතර මහා ධාතුව බලාගෙන සතර මහා ධාතුව නිසා මනසේ ආශ්‍රය ප්‍රපංචය ඉදලා තිනවා කියලා හඳුනාගත්තේ මේ බාහිර ස්පර්ශ ආයතන හයේ නිමිතාවේ ඕගලන්ට තේරෙන්නේ. ඒ කියන්නේ මෙහෙම ඉඳලා බාහිර දරුවා ගැන හිතන්න බෑ. Tamante වෙච්චෙන් ලැජ්ජා හිතනවා වගේ. ඒ සමන්ත හොඳට නුවණයි මම දරුව බලන්න කියලා ගියාම කනබුන ආහාරයෙන් හැදුණු කෙටියෙන් නේද කම්මස්නාරෝ නුත්ත යුත් කනබුන ආහාර නුත් සතර මහා ධාතු රූපය ඇසිදෙකට තේයි. එනකොට මේ දරුවගෙන මේ දැන් කී කරන්න පුළුවන් gati tika මාපෝ මගේ මනසේ දෙන එකට දෙන්නේ කියලා ඔහොම බලන්න බලන්න බාහිර කෙනෙක් ඉන්නවා කියලා හිතන්න තියෙන මොඩකම අඩුයි. එතකොට බාහිර ඉන්න දරුවගෙන හිතලත් අඳන්න බෑ. හිතල සතුටු වෙන්න බෑ. දරුවා ගැන හිතල පපු පිච්චෙනකන් දැවෙනකන් කැවෙනකන් මුකුත් අන්තිමට යාලා තේරෙන්නේ මම පිච්චිලා තියෙන්නේ දැවිලා තියෙන්නේ තැවිලා තියෙන්නේ මගේ පිටිරි දිමකටයි කියන අවබෝධයක් වෙනවා. තේරෙනවා විද්දන් මෙහෙම ඉඳලා යාට අම්ම ගැන හිතන්න පුළුවන් නම් එයා දන්නවා මේ තමයි මගේ මානසික තියෙන කර්ම නිමිත්ත කියන්නේ gati කියන්නේ. මං අම්ම බලන්න කියලා ගියොත් කෙස්ලොම් නේද සම්වස් නහර ඇට ඇටෙන දිලි දුක්ක කනබුන ආහාරය කඩ රූපය සිදිරිගෙන දෙයි. එනකොට මේ අම්මා කියන දැන් කී කරන්න පුළුවන් ගතිකම මගේ මනසේ ආයි සිටි. කියලා දකින්නවා. එතකොට එයා දකින්නවා එහෙනම් මෙතන තියෙන කනබුන ආහාරය අම්මා තාත්තා කියලා දකින්න සුදුසු නෑ නේද කියලා දන්. දන්න. එතකොට මෙතන ඉඳන් අම්මා ඒ අවබෝධය වැඩි වෙනකොට හදවතම එන්න හිතවිල්ල හිතන්නත් ලැජ්ජ හිතන මත්තමකට. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආර්ය ශ්‍රාවකය සම්බ සංස්කාරේක අට්ඨියේ හරායති විකුච්චති. සියලු සංස්කාරයන්ගේ පිළිකුල් කරනවා. මේ කලකිරෙනවා ලැජ්ජ වෙනවා. හිතේ තියෙන නිමිති අරගෙන අම්මා තාත්තා දුව පුතා කියලා තොරතුරු විඳගත හිත හිතා ඉඳලා ලැජ්ජ වෙනවා. මම මෙච්චර මෝඩද කියලා. මේ වගේ gati tikak nisa satara maha dhatu rupi hwagena geilla amma kiyenawa kiyala balanda kiyala api kiyunu amma rupi balanda yanawa kiyannako hite tiyena gati tika thi karagena chittarek diyasayan tika kin yanduku rupe gawata geilla eka dakina kotama amma kiyana gati tika kiyala ani amma nathi vela ne kiyala andai anuragan andai etakota දැන් බලන්නකො තමන්ගේ සිතුවිලි ටික අර චිත්‍රේ හැපිලා ආපෝ ඇවිල්ලා ඉතරනේ තියෙන්නේ. ඕගලන්ට පුළුවන්ද ඒ චිත්‍රේ දිහා බලාගෙන අඬන්න? අම්මා කියලා චිත්‍රේට අඬනවා නම් කෙනෙක්. චිත්‍රේ දිහා බලාගෙන අම්මා කියලා කෙනෙකුට අඬන්න පුළුවන් නම් ඒ ඇඬීමත් කනබුන ආහාරයේ උත් රූපේ දිහා බලාගෙන අඬන කෙනාට අතර වෙනසක් නැහැ. මේ රූපේ මාව තමන් කියලා දකින්න එක අතර වෙනසකුත් නැහැ. මේ රූපේ තමන් ගල තියෙන්නේ තේම. ආය අම්මා තාත්තා විතරක් නෑ තමන් ඉන්නවා වෙන්නේ නෑ. එතකොට තමයි උච්චේදවාදී දෙන්න ආයි අම්මා තාත්තා නෑ. තමන් ඉන්නවා නම් එහෙනම් නොසල කැටි කිය කිය කියන තරකට පත් වෙනවා. නමුත් තමන් කියන තැනත් අතහැරෙනවානේ. එතකොට ඇලෙන්නේ ගැටෙන්නේ සාධාරණ අසාධාරණකම් ඔක්කොම අතහැරෙනවා. අසාධාරණේ කිය සාධාරණත්. සාධාරණ කිය අසාධාරණ. හැබැයි කරුණාව, දයාව, අනුකම්පාව කිය මෛත්‍රී සාගත ගති නැති. ඒකිකාර අපහැරෙන මම මේ කතා කරන ටික තේරෙනවා දැන් මෙන්න මේ වගේ දර්ශනයක් කියන්නේ ඔය ටික තේරුනහම ආර්ය ශ්‍රාවකයට එයාට හොඳට තේරෙනවා මේ ලෝකේ එකයි දිට්ඨි සම්පන්න පුද්ගලයා කිසියම් සංස්කාරයක් නිත්‍ය වශයෙන් ගන්නේ නම් ඊට හේතු නැහැ ප්‍රත්‍ය. කිසියම් සංස්කාරයක් ආත්ම වශයෙන් ගන්නේ නම් ඊට හේතු නැහැ ප්‍රත්‍ය. කිසිදු ආත්මියෝ කිසිවක් දකින්න. සිටිවිලි පැත්තේ සිටිවිලි ටිකක් අම්මා කියන තැනද තියෙන සිටිවිලි ටිකක්. බලන්න ගියාම හම්බ වෙන රූපෙ පැත්තේ බැලුවාම සතර මහා ධාතු. ඕ උපාදාය. එතකොට චිත්තජයසික රූප ටිකක් පෙනෙනවා මිසක එයාට ඒක පරමාර්ථ වශයෙන් තියෙන චිත්තජයසික රූප කියන ධර්මතා ටිකක් සංගත පරමාර්ථ කියලා
කියන්නේ.
එතකොට දැන් අපි අවිද්‍යා සංකාර කියන තැනක කර්ම කෙලෙ සෙදිච්ච චිතයි සිද්ධිය වුණේ. එතන චිත්තජයසික ඒ ටික බලාගෙන හදාගන්න රූපේ සතර මහා ධාතු. ආපහු සතර මහා ධාතු ටික දකිනකොටම කර්ම කෙලෙස් ගතියෙදිති චිත්තජයසික ටිකක් උපදිනවා. අපි අම්මා බලන්න යනවා අම්මා දකිනවා අම්මා කතා කරනවා කියන තැන පරමාර්ථය තියෙන මොකද චිත්තජයසික රූප. රූපේ සතර මහා ධාතු ගති ටික කොහොමද චිත්තජයසික. එතකොටයි ඕගොල්ලන්ට මේ ලෝකී ශුන්‍යතාවයක් ඔය චිත්තජයසික රූප කියන සංගත පරමාර්ථ ටික අවබෝධ වෙනකොට ඕගොල්ලන්ට ශුන්‍යතාවයක් තේරෙනවා. ලෝකය සත්පුද්ගල ආත්ම භාවයේ දකින්න තැනක දෙන ශුන්‍යතාවය කියන කාරණාව තේරෙනවා. ඔන්න ඔය සංගත පරමාර්ථ ධර්මයක මනස ගත්ත කෙනාටයි අසංගත පරමාර්ථේ නැත්තම් සලායක නිරෝධය හම්බෙන්නේ. සත්පුද්ගල ආත්ම භාවයෙන් ඉන්න තැනට මේ ස්පර්ශ ආයතන හයේ සත්‍ය පුද්ගලියෝ ඉන්නවා ආත්මීය දේවල් තියෙනවා කියන මානසික මට්ටමට තමයි සම්මතය කියන්නේ ලෞකිකය. එතකොට මේ ලෝක නිරෝධය සඳහා තියෙනවා සතර පරමාර්ථ ධර්ම. චිත්තේ චෛතසික රූප නිබ්බානය. සංගත පරමාර්ථයේ හිත තබල සංගත පරමාර්ථයේ හිත තබල සත්පුද්ගල භාවයෙන් යුක්ත ලෝකෙ මිදිය යුතු ලෝකෙ කෙලවරට ගිහිලා ලෝකෙ මිදිය යුතු නැත්නම් සත්පුද්ගල හැඳීමෙන් මිදෙන්නේ කෙලෙසුන්ගේ ආශ්‍රංගෙ මිදෙන්නේ සංගත පරමාර්ථයේ විතරයි. අසංගත පරමාර්ථයේ හිත තබල සංගත පරමාර්ථයේ කතා මේ අනාත්මෝ දැක්ක අනාත්මෝ චිත්තජයසික රූප කියලා ටිකක් කියනවනම් ඒකද සංගතයි. ඒ ස්කන්ධයේද ප්‍රත්‍ය නිසා හටගත් දෙය ප්‍රත්‍ය නිරුද්ධෙන් නිරුද්ධයි කියන නුවණ තමන්ට එළඹ සිටිනවා. ඒ ප්‍රත්‍ය නිරුද්ධෙන් නිරුද්ධයි කියන නුවණ තමයි සලායතේ නිරුද්ධ කියලා කියන්නේ. හටගත් ධර්මයේ නිරුද්ධයි කියන නුවණ එළඹ සිටිනවා. ඒක ලැබෙන්නේ මේ ආයතන ඇතුලේ හිත කරගත්ත කෙනාට විතරයි. මේ ස්පර්ශ ආයතන හයේ අද දවසේදී අපිට ගබඩාවක් වගේ සත්‍ය පුද්ගලිය දේවල් කාරණා රන් රිදී මුතුමැණික් දාලා තියෙන ලාච්චු හයක් අපිට මේ ඉස්පර්ක ආයතන. මේක ඇතුලේ බොහෝ වටිනා බඳු බහඳ තියෙනවා. හංගන්න කවුරුවත් නැහැ. අපි හංගන්න කියන මිනිස්සුන්ට රන් රිදී මුතුමැණික් තියෙනවනේ. එයා සන්තකගෙන තුනට එයාගේ ලෝකෙ තියෙනවා. එයාට දරු මල්ලෝ ගිවල් දුරල් යාන වාහන තියෙනවා. ඌව නැති හිඟන தත්ත්වයට වැටිච්ච අය තමයි බුදුහදේ වෙන වහරතන. ඒ කියන්නේ කෙලෙස් නැති කම. රාගක් හෝ දේශක් හෝ මෝහක් හෝ නිබ්බාණං කියලා කිව්වොත් ඒකයි ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ රාග දේශ මෝහ නැති කරන්න. නැතිකරන් කරන්න ඕනේ මොකද්ද? සංකේත පරමාර්ථ ධර්ම අවබෝධ වෙන්න. ඒකෙන් දැන් ඔබතුමාට අම්මා කියලා සිහි වෙනකොට ඔබතුමා මේ සතර පරමාර්ථ ධර්මයේ චිත්තචෛසික කියන තැනට මෙතෙන්ට හොඳ නුවණ තමයි. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත්ත කර්ම නිමිත්තකුයි ඒ කර්ම නිමිත්ත ආරම්භය කැමැත්ත ආසාව කියන කාරණා ටික නේද මේ තියෙන්නේ. මෙතන තියෙන්නේ චිත්තචෛසික ටිකක් නේද? හොඳට තමන්ට හොඳට ඒක තීරණය කරගන්න. බාහිර ඉන්න අම්ම සිහුණා කියලා දුවන්නේ නැහැ. කෙලින්ම මෙතන හොඳට තමන් තීරණය කරගන්නවා. මෙතන තියෙන්නේ කර්ම කෙලෙස් කියන ගතියෙදි චිත්තජයසික ටිකක් හොඳට ඉස්සරහ යනවා. මම අම්ම බලන්නේ කියලා ගියාම හම්බ වෙන්නේ මොකද්ද? කනබුන ආහාර නැතුව පටි ආපෝ තීජෝ වායුතින සතර මහා ධාතු සහ උපාදාය රූපයක් ඇති ඉතිරිපිටේ. එනකොට කර්ම කෙලෙස් සහ මේ යෙදුණු මේ වගේම චිත්තජයසික ටිකක් ආයෙත් උපදිනවා නේද කියලා දැක්කොත් ඕගලන්ට හොඳට තේරෙනවා රූපී ශුන්‍යතාවය. එතකොට සත්පුද්ගල ආත්මීය දෙයක් ඕගොල්ලන් රූපපැත්තෙන් හම්බෙන්නේ නැහැ, චිත්තජාතික පැත්තෙන් හම්බෙන්නේ. මේ දෙකම නොදන්නා කම නිසා, අවිද්‍යාව නිසා සත්පුද්ගල භාවයක් හම්බ වෙලා තියෙනවා. ඇසුරු කළ තියෙනවා කියන කාරණා. ඒ ටික දැක්කහම ඕගොල්ලන්ට භාවනා කරන්න විදර්ශනාවත් ඕකම. සමත කමතහනකින් හිත වඩවඩ හිතට සිහිදෙන සිහිදෙන අරමුණු විදර්ශනාවක්. දරුවා කියලා සිහින මේ තමයි සිටී තියෙන කර්ම නිමිත්ත නේද? මේ කෙලෙස් කර්ම වේදින චිත්තජයස් දෙකක් කිපදිලා නේද කියලා හොඳට තමන් ඇත්ත නැත්තයි. තමන් හොඳට ඒක බලනවා. සම්මාදී කිව්දී විදිහටම බලනවා. මම දරුවා බලන්ද කියලා කිව්ව. ඇස් ඉදිරි පිටට එන්නේ කනබුන ආහාරයෙන් හැදුණු කෙතුම් නේද සම්මස්තර කියන කොනම කරස් පිටින් විදිහට සතර මහා ධාතු ඒ අතුරුගෙන පෞතන උපාදාය රූපියක් වෙන රූප පරමාර්ථිත නෝන. ඒක දකිනකොට ආපහු මේ කෙලෙස් කර්ම ඉදිරි චිත්තජයසික ටික උපදිනවා නේද? චිත්තජයසික ටික නෝන. චිත්තජයසික රූප කියන සිටි යථාභූත ස්වභාවයේ ඌදී ඌපර සිහි කරනකොට අවලංගු වෙලා තියෙන්නේ දරුවා. අවලංගු වෙලා තියෙන්නේ අම්මා, තාත්තා, දුව, පුතා, රන්, රිදි, මුටි, මණිකව තමයි මේ ස්පර්ශායතන හයෙන් අවලංගු. එතකොට සීලයක පිටල සමතකම තහනකින් හිත වඩවද ওই විදිහට උපදින උපදින හැම ආරම්භයක්ම විදර්ශනා කළොත් මුතුමාට බාහිර ස්පර්ශ ආයතන හයක හිත යොමු කළ සිහි කරන්න පුළුවන් කිසිම දෙයක් හම්බෙන්නේ නැහැ. ඔකට රාශී සෝමිතිකේ සින්නෝ ගාමී කියලා හිස් දෙවල් හයක් හම්බෙයි. ඒක බඩු මුට්ට මොකෝ නිකුත් නැහැ. අල්ලන අල්ලන එක හිස්. අල්ලන අල්ලන එක හිස්. අන්න ওই මට්ටමට. එතකොට ඔන්න ඔය මට්ටමට ආවහම තමයි සැබෑවටම දැකපු දේ දැකීමෙන් පස්සේ නිරුද්ධයි කියන කාරණාවට යන්නේ. දැන් අද අපිට යම් දෙයක් දැක්කට අහකට ගියාට දැකපු දේ තියෙනවා කියලා ඉතුරු වෙනවනේ නේද? ඒ ඉතුරු වෙනවා කියලා කියන්නේ මේ දැකපු දේ නිරුද්ධවමයි ඒ එක්කම උපදින මනස කෙලෙස් කර්ම කෙලෙස් කියන gati tikai මේ හැදලා තියෙන්නේ. මේ කර්ම භවයේ හිත් වුණොත් හටගත්ත හැම දෙයක්ම නිරුද්ධ වෙනවා කියන කී දේම පෙනෙනවා. ඒක හැබැයි බලනවා නෙමෙයි පෙනෙන එක. මේ කෙලෙස් අඩු වුණාම පෙනෙන එක. කන්නාඩියට අපි එබුණාම අහකට යනකොට ඡායාව නැති වෙනවනේ. නැති වෙනව නැති වෙනව නේද කියලා හිත හිත බලනවාද? නෑ පෙනෙනවා නේද? මොකද ඒ අරමුණේ කෙලෙස් සහගතව අපි පරිහරණය කරන්නේ නැති නිසා. අපි දන්නවා ඒක අවස්ථාවට පතිත වෙච්ච ඡායාවක් මිසක ඒක කිසිම දෙයක් ඇත්ත දෙයක් කියනවා නෙමෙයි කියලා දන්න නිසා. ඒකත් නැමී පවතින මනසකින් කටයුතු නොකළ නිසා අහකට යනකොට ඉබේම නැති වෙනවා. ඒ වගේ මේ ස්පර්ශ ආයතන හය පරිහරණය කරනකොට මේ ස්පර්ශ ආයතන හයට නැමී පවතින මනසක් නැතුව කටයුතු කළොත් මේ ස්පර්ශ ආයතන හයේ දේවල් කාරණා බඩු මුට්ටු තියෙනවා කියලා නොදැක්කොත් මේ ආයතන හය හිස් වෙනවා. මේ තැනදී අහකට යනකොට ඉතුරු නැතුවම නැතිනවා කියන එක තේරෙනවා. බලන්න දැන් මෙහෙම සිහි කළොත් යමක් සිහි කරනකොටත් මේ දේ සිහි කරගන්න උදව් වෙච්ච ඇහැ රූපේ චක්කුඥා නිරුද්ධ කරලා නේද කියලා නිවනට හිතපත් කරගන්න. කලආයතන නිරෝධයෙන් හිතපත් කරගන්න. එහෙම වෙන්නේ ආයතන 6 ඇතුලේ ශුන්‍යතාවේ නිර්මාණය වෙච්ච මනසකට විතරයි. ආයතන 6 ඇතුලේ සත්පුද්ගල භාවයේ සිද්ධි දැකපු දෙ නැති වුණොත් ඒකට කියන්නේ නෙවුණ නෙමෙයි මරුණක්. දැන් අම්මා නැහැ තාත්තා නැහැ කියලා නැත්තම් නැති බව කියලා සිහි කරන්න පුළුවන්. එතකොට ඒ නැති වෙලා තියෙන්නේ නැරිලා. ආයතන හය හිතුනහම ඒ ඇහැ නිරුද්ධයි, ඒ රූපේ නිරුද්ධයි, ඒ චක්කු විඤ්ඤාණය නිරුද්ධයි, නිරුද්ධයි. ස්කන්ධ නම් නිරුද්ධයි. පුද්ගලය නම් නැත්නම්. සත්‍යය නම් නැත්. එහෙමයි. හරිද? මේක ටිකක් ගැඹුරු දර්ශනයක්. ඉතින් මෙන්න මෙහෙම ධර්මයක් තමයි තියෙන්නේ. ඕගොල්ලන්ට පුළුවන් මේක ටික 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 හිතන්න. මේ කාරණාව තමන්ට මුක්ති වෙනවා. ඉදිරියට යන්නේ යන්නේ මම මොකද කරන්න ඕනේ දැන් මොකද කරන්න ඕනේ කියලා නෙමෙයි මොන තරම් ඇත්තද මේක මොන තරම් ඇත්තද කියලා ප්‍රත්‍යක්ෂ වෙනවා මිසක කරන්න කරන්න ප්‍රශ්න දෙන්නේ නැහැ. ඇත්ත වෙන්න බෑ. කරන්න කරන්න යමක් ප්‍රශ්න නම් භාවනාවක් හරි. ඒ කරන ක්‍රමයේ වැරදි කියන එක මතක තියාගන්න. කරන්න කරන්න තමන්ට ප්‍රත්‍යක්ෂ නම් ක්‍රමේ හරි කියන එක බලන්න මෙච්චරයි තියෙන්නේ. මොවා හරි දෙයක් භවනාවක් හරි වේවා දැන් මේක කළා ඊට පස්සේ මම මොකද කරන්නේ? දැන් මේ කිරුදින් මේක කළා දැන් මොකද කරන්නේ කියන කීලා එන්න එන්න ප්‍රශ්න වැඩි වෙනවා නම් කියන ප්‍රශ්න වලට තව භවනා ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න නැති කරන්න කියලා ප්‍රශ්න වැඩි වෙනවා. නමුත් එන්න ඕනේ මොකද්ද? අනේ මොන තරම්යක් ඇත්තද මොනතරම් ඇත්තද කියලා දකින්න යන්න 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 ඉදිරියට ඇදිලි ගෙන්න ඕනේ මිසක් ප්‍රශ්න තිබුණේවත් මේ ප්‍රශ්නේ තියා තියෙන ප්‍රශ්න ජීවිතේ තිබුණු ප්‍රශ්නයකින් එක ලිහිලා යන්න ඕනේ මිසක් තව ප්‍රශ්න එකතු වෙන්න බෑ. ඉතින් ඔය දර්ශනේ විතරදෙන සීලයක පිළිසන සමතකම තානකින් හිත වඩන්දි සමතකම තානකින් හිත වඩන්දි කියන්නේ මොකක් නිසාද? ඕගොල්ලන්ට ආ මේ අම්මා මේ ඒ අම්ම කියන තැන මම සිහි කරන තැන කෙලෙස් කර්ම යෙදුණු කිසිတයි කිසිකක් නේද තියෙන්නේ. මේක සිහි කළ බලන්න කියලා ගියාම මෙහෙම ඇත්තක් නේ දෙන්නේ කියලා එක අරමුණක් අරගෙන විදර්ශනා කරන් ඉඳන එක සිතුවිල්ලක් එනකොට ඒක විදර්ශනා කරන් දෙකලා තව 50ක් විතර ඒක උඩින් ඇවිල්ලා ඉවරයි. හරිද? ඕගොල්ලෝ දන්නේම නැහැ සිත සිහිදලා ඒකට අනුගතව කටයුතු කළා කියලා. මේ සිතේ වේගවත් කම නිසා. ඒකයි සමාධිය හැංගිලාවම තමයි විදර්ශනාවට උපකාර පිණිස කියලා කියන්නේ. සිතිවිලි වල උපදින වේගය අඩුයි නම් සිහි වෙනවත් එක්කම මේ විඤ්ඤාත රූප උපදින කතර සිත් නැමිලා නැත්තම් කාය වචන දෙක ක්‍රියාත්මක කතර සිත් නැමෙන්නේ නැත්තම් ඒ සමාධිගත මනසකින් විතරයි ඒක ගෙරේ. ඒ නිසා ඔයගොල්ලෝ සමාධියේ වඩන්නේ මොකද්ද? හිතේ වහා පෙරලෙන ක්‍රම අඩු කරගන්න. ලහු පරිවර්තන චිත්තං කියලා කියන්නේ සිත වහා පෙරලෙන සුභං එක්ක සිතේ වහා පෙරලෙන gati අඩු කරන එක තමයි සමාධිය කියලා කියන්නේ. ඒ වගේ වහා පෙරලෙන gati විතරක් නෙමෙයි අරමුණු වේගින් උපදින gati අඩු කරන එක. එතකොට අම්මා කියලා ඔගොල්ලෝ සිහි කළොත් සිහි කරන්න පුළුවන් සිහි දෙනවා. නමුත් අර වගේ පෙරලගෙන යන තරම් වේගයක් නැහැ. හොඳට සිහි වෙන අරමුණට හිතන තරම් ඉඩ විවේකී අවකාශයක් දෙනවා. අනේ අම්මා කියන ක්‍රම මගේ මනසේ තියෙන සිතිවිල්ල විතරක් නෙකල හිතන තරම් ඒක අල්ලගන්න පුළුවන් වෙන ඒවා පෙරලගෙන හෙන්නේ නැහැ. එහෙම නැතිනම් ඕගොල්ලන්ට හිතන්න බෑ. ඒ නිසාමයි සමතේ කියන කෝණ විදර්ශනාවට උපකාර වෙන්නේ. හිත සමාධි කරගන්න බෑ. කය වචන දෙක ඕනෑවට වඩා අසංගර වෙන්න. ඒ නිසා හිත සමාධි කරගන්න උපකාර වෙන්නේයි සීලයක පිහිටලා හිත සමාධි කරනවා. හිත සමාධි කරන මේ උපකාර කරගෙන විදර්ශනාව ශීල සමාධි කරන්නේ මේ විදිහට කරන්නේ මොකද? විමුක්තියට ආශ්‍රයයෙන් කෙලෙසු මුදව ගන්න. ආශ්‍රයයෙන් කෙලෙසුගේ මනස මුදව ගන්න. මොකද මේ ස්පර්ශ ආයතන 6 උපදිනකොට නැත්තම් මේ ස්පර්ශ ආයතන 6 දේවල් කාරණා බඳුමුතු තියනවා 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 කියලා මනස ඊට නැඹුරු වෙලා තියෙන මේ ගති අයින් කර ගන්න. මේ සීල සමාධි ප්‍රඥා තියෙන්නේ මේ කෙලෙසුන්ගේ ආසංගයේ මනස නිදීම බලන විමුක්තිය බලන. විමුක්තිය තියෙන්නේ නිවන බලන. මොකටද? එතකොට මේ ස්පර්ශ නිරුද්ධ වෙච්චදී නිරුද්ධයි කියලා පේනවා. බලායත නිරෝධි. හිතේ විත්තමත්ත සුතේ නිරුත්තමත්ත මුතේ මුතමත්ත විඤ්ඤාති විඤ්ඤාති. සීල උපකාරයි සමාධියට සමාධි උපකාරයි. ප්‍රඥාව දර්ශනාව තේක උපකාර විමුක්තිය උපකාරයි. ඕකට නිවන් දකින්න කියලා කියන. එතකොට මේ ස්පර්ශ ආයතන 6 පුරාණ කර්මෙන් හටගත්ත විපාක ස්පර්ශ ආයතන 6 සැබෑම ඇත්ත තමයි. අනර ශුන්‍යතාවය නැත්තම් බඩමුට්ටු ගෙවල් දුරවල් යාන වන ඉඩකඩ මුකුත්ම නැති හික්කෝ ගෙවල් 6ක් තමයි හම්බ වුනේ ඉස්සෙල්ලා. පුරාණ කර්මයක හටගත්තු විපාක කියන තැන හදාගෙන ආවෙ ඉස්සෙල්ලාම හිස් ගෙවල් 6ක්මයි අරගෙන ආවේ. ප්‍රබස්සර විදම්බික්කේ චිත්ත කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ උතෙන්ට. පංචකෝ ආගන්තුකේ උපක්ඛිලේසේ උපක්ඛිලිත. මහණි ආගන්තුක උපක්ඛිලේස නිසා මේ සිත කිලුට වෙලා කියලා පෙන්නේ. දැන් අවිද්‍යා කර්ම හරහයි ස්පර්ශ ආයතන 6 ඇතුළු බඩු මුට්ටු ගොඩ ගහගත්තේ. සත්‍ය බුද්ධලේ ගොඩ ගහගත්තේ. එතකොට අදාපිට සත්‍ය පුද්ගලයෙක් කියලා හම්බ වෙන තැනක තියෙන්නේ කර්ම කෙලෙස් කියන gati ටික. කියන ටික හොඳට බැලුවාම එතකොට පරමාර්ථ ධර්මයේ නිවනයි කියනකොට අකුසල සිතත් පරමාර්ථයි නෙමෙයි. අකුසල චෛත්‍යිකත් පරමාර්ථයි නෙමෙයි. කුසල අකුසල චෛත්‍යික යෙදෙන තැනක පවතින ඇත්ත පරමාර්ථයට නුවණ. ඒ කියන්නේ පරමාර්ථ ධර්ම කියන්නේ නුවණ. එතකොට මෙන්න මේ විදිහට බැලුවාම නබෝ දවසකින් ආශ්‍රයෙන් දෙකර ගන්න පුළුවන්. ඉතින් නිවන් දකින්නවා කියන එක සහේතුකව කරන්න ඕන එකක්. මොනවහාර අවුරුද්දට කනාමුක්ති කියන්නේ හැදුනොත් හරි කියලා. ඒ වගේ මේ අපි ගොඩක් භාවනා කරනවා නිවන් දකි කියලා. හරියට වැදුනොත් හරි නිවන් දැක්කොත් හරි. නමුත් එහෙම නැහැ. මේක ඇස් දෙක වහගෙනම මේකින් ගෙවුවොත් මේ මුට්ටිය බිඳනවා කියලා ගන්නවා වගේ එකක්. ඉතින් මේ විදිහට හරියටම බලන්න කරන්න ඕනේ. ඉතින් මේ දේශනාව සාදු සාදු සාදු